ගරු චන්දස්ශ්‍රී ගද්දීර මන්ත්‍රීතුමා බුදුමර විනාඩි 11ක් තිබෙනවා. 11ක්
මූරාසනාරූඪ මන්ත්‍රීතුමනි, අධිකරණ සංවිධාන සංශෝධන පනත මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරපු වෙලාවේ ඒ සම්බන්ධයෙන් අදහස් කීපයක් ඉදිරිපත් කරන්න කැමති. අපි රටක නීතිය ඒ සමාජ අවශ්‍යතාවයන් අනුව වරින් වර වර්ධනය වෙනවා. ඒක අපි ඉතිහාසය පුරාම දැකලා තියෙනවා. ඒ නිසා මේ අධිකරණ සංවිධාන සංශෝධන පනත කාරණා රාශියක් පදනම් කරගෙන, අපරාධ රැසක් පදනම් කරගෙන, ඒ කියන්නේ 6 වෙනි උපලේඛනයේ මේ වැරදි සම්බන්ධයෙන් සඳහන් වෙනවා, අද මේ පාර්ලිමේන්තුවට සම්මතය සඳහා ගෙනවිත් තිබෙනවා. මම කියන්න කැමතියි, රටක කවරම නීතියක් වුණත් මේ ද්වේෂ සහගත විදියට නැතුව රටේ යුක්තිය සාධාරණත්වය අරමුණු කරගනිමින් සද්භාවයෙන් ගේන ක්‍රියාවක් නම් අපට ඒකට විරුද්ධ වෙන්න පදනමක් නැහැ. ඒ නිසා මම මතක් කරන්න ඕන, අපි මෙවැනි ජාතික වශයෙන් රටේ ආර්ථිකයට, ඒ වගේම රටේ යහපත් පැවැත්මට දේශපාලකයන්ට සහ විශේෂිතම රාජ්‍ය යාන්ත්‍රණය ශක්තිමත් කරන්න, ඒකට අදාළ නීති රීති සමාජගත කිරීම වරදක් විදියට මම දකින්නේ නැත්තේ. අපි දන්නවා මේ ආසන්නව අපේ මිත්‍ර රටක් චීනය. චීනයේ ආර්ථික වර්ධනයට බලපාපු ප්‍රධානම කාරණයක් තමයි ඒ රට ඇතුලේ දූෂණය, ඒ වගේම අල්ලස, සමාජ විරෝධය, ඇතවසෙන්ම නතර කරන නීති රීති, වල දඩුවම් කරන නීති රීති ගෙනවිත් පුද්ගලයාගේ තරාතිරම බලන්නේ නැතුව ඒවට දඬුවම් කිරීමේ ප්‍රතිපත්තිය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරලා තියෙනවා. දැන් මේ පහුගිය දිනවල ඇති කරපු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා වෙනස්කම් වලදී චීන නායකයා කිව්වේ රටක ආර්ථික ගමන්මග ශක්තිමත් කරන්න නම් රටේ නීති පද්ධතියේ ඒ ශක්තිය අවශ්‍යයි. ඒ නිසා අපි ඒ නිසා එවැනි නීතිමය කරුණු වලට අපට විරුද්ධ වෙන්න පදනමක් නැහැ. නමුත් අපි හදිසියේ කඩිමුඩියේ නීති සම්මත කරනකොට ඒ නීති ඇතුලේ තියෙන්නේ කාගෙන් හෝ පළිගැනීමක්, ද්වේෂයක් නම් මම හිතන්නේ ඒක යුක්ති සහගත නැහැ. දැන් මේ නඩු විධාන සංග්‍රහ පනත අපි පහුගිය කාලේ අපි දැක්කා, මේ දැන් මේක වගේම දැන් අද ඉන්නවා මේ විශේෂයෙන්ම ජීවිතය දක්වා සිර දඬුවම් ලබාපු, මරණීය දඬුවම් ලබාපු සිරකරුවන් ඉන්නවා, අභියාචනා ඉදිරිපත් කරලා අවුරුදු ගණන් ගත වෙන බන්ධනාගාරය ඇතුළේ මියන අය ඉන්නවා. දැන් මේවා අපි පහුගිය කාලේ මේවා අපි කතා කරා, වෙනම අධිකරණයක් හෝ මේ වෙනුවෙන් සකස් කරලා මේ මිනිස්සුන්ට සාධාරණත්වය ඉෂ්ට කරන්න කියලා. දැන් මම මේ කියන්න ගියේ ඇත්ත වශයෙන්ම ඔවුන් කියනවා මේ මරණීය දඬනය නම් අපට දඬනේ ලිහිල් භාවයක් ඇති වෙන්නේ නැත්තම්, ඒ වගේම අපි එහෙම දඬුවම් ලබලා නැවත නැවත සිර දඬුවම් දීර්ඝ කාලයක් ලබනවා නම් අපේ අභියාචනාවත් සලකන්නේ නැතුව, අපිට වද දෙන්නේ නැතුව අපි මරා දමා පල්ලයි කියන සටන් පාඩේ තමයි ඒගොල්ලෝ පාවිච්චි කරුවේ. ඉතින් ඒක නිසා ඒ වගේම අපි දැක්කා උතුරු නැගෙනහිර පෞගේ කාල පරිච්ඡේදය ඇතුලේ සන්නද්ධ අරගලයට සම්බන්ධ වෙච්ච සමහර අය දීර්ඝ බන්ධනාගාර ගත කරලා ඔවුන් පුනරුත්ථාපන ක්‍රියාවලියට යොදන අවස්ථාවලදී පුනරුත්ථාපනයට යන්න විදියක් නැතුව අපේ නඩු වහා විභාග කරපල්ලයි කියන උද්ඝෝෂණය මත වුණා. ඒ වෙලාවේ සමහර අධිකරණ කීපයක් පිහිටෙව්වා අනුරාධපුරේ. එහෙම පිහිටවලා ඒ නඩු කඩිනම් කරන්න ඒ සම්බන්ධයෙන් ක්‍රියා කිරීම ආරම්භ කෙරුවා. දැන් අද ඊට වඩා වෙනස් ස්වරූපේ පදනමක් මත ත්‍රිපුද්ගල මහාධිකරණයක් පත් කළා. ත්‍රිපුද්ගල මහාධිකරණයක් පත් කළා. ඒ මහාධිකරණේ කවර ආකාරයේ නඩු විමර්ශනය කරනවාද කියන එක මේ අපරාධ සංවිධාන පනතේ අන්තර්ගත කරලා එක දිගට නඩුව අහලා දඬුවම් කරන පනතක් හැටියට මේක සභාගත කරලා තියෙනවා මේ දැන් හැබැයි මේකේ නඩුව ඉදිරිපත් කිරීමේදී ද්විත්ව ස්වභාවයක් තියෙනවා අල්ලස්සා දූෂණ කොමිසමට පුළුවන් අල්ලස්සා දූෂණ සම්බන්ධ නඩුව ඉදිරිපත් කරන්න නීතිපති දෙපාර්තමේන්තුවටත් ඒ අවස්ථාව තියෙන නීතිපති දෙපාර්තමේන්තුවටත් මේ පැමිණිලි ඉදිරිපත් කිරීමේ අධිචෝදනා පත්‍ර ඉදිරිපත් කිරීමේ බලය මේ පනතේ දෙයාකාරම තියෙනවා අපි දකිනවා දැන් මේ නීති රීති අපරාධ නඩු විධාන සංග්‍රහ සංශෝධනයටද ගෙනාවත් දැන් අද අපට පේනවා මේ අපරාධකාරයෝ අල්ලගන්න ක්‍රමයක් නැහැ රටෙන් පැන්න මිනිහා රතු වරින්තුවට වජ්ජෙන්න බෑ රතු වරින්තුවට ඉතින් අධිකරණ හදලා සං අධිකරණ සංවිධානය හදලා වෙනම අධිකරණ හදලා අපි මේව කඩිනම් කරන්න ක්‍රියා කරුවට අපට එහෙම යාන්ත්‍රණයක් නැහැ අතවාසේම තවමත් ඒ රටෙන් පැනපු අපරාධකාරයෝ ගින් දැන් පහුගිය කාලේ තිබුණු මහා බැංකු මම ඒකට කියන්නේ මංකොල්ලේ කියලා ඒ අපරාධ කරු ඒ මහා බැංකු හිටපු අධිපතිවරයා ස්ව කැමැත්තෙන් ඇවිල්ලා තමන්ගේ චෝදනාවට කරුණු කියන අධිකරණයට එන්නේ නැතුව එක පැත්තකින් අනිත් පැත්තෙන් හොයා ගන්නත් බැරි තැනක තාමත් කාටවත් මේ අධිකරණ පද්ධතියට ඔහු හසු කරගන්න බැරි විදියට සැඟවිල ඉන්නවා ඉතින් අපි කොහොමද මේ නඩු ඉක්මන් කරන්නේ කොහොමද නඩු ඉක්මන් කරන්නේ ඒ නිසා මේ අපරාධ සංවිධාන පනත යටතේ ගේන වැරදි සම්බන්ධයෙන් නඩු කඩිනම් කරන්න නම් ඒකට පරිබාහිර යාන්ත්‍රණය ශක්තිමත් වෙන්න ඕන ශක්තිමත් වෙන්න ඕන මේ මේ හැම එකම අන්තර් ස්වභාවයක් තියෙනවා ඒ වගේම මම කියන්න ඕන මට තව පේන එක දෙයක් තියෙනවා මේ සමහර වැරදි සම්බන්ධයෙන් මහාධිකරණ මේ වගේ ත්‍රිපුද්ගල මහාධිකරණයක නඩුවක් ඉදිරිපත් කරාට පස්සේ ඒ සනාථ කරන ඔප්පු කිරීමේ භාරය හිමි සමහර නීතිජවරුන්ට මේ මේ තියෙන සමහර වගන්ති යටතේ තියෙන වැරදි සම්බන්ධයෙන් ආර්ථික විද්‍යානුකූල ඒ අනේ එහෙම නැත්තම් මේ මේකේ සඳහන් වෙන දැන් ඔය පරිගණක ඔය බැංකු පනතේ විදේශ විනිමය පනත් යටතේ සහ ඒ වගේම මේ තාක්ෂණික ශිල්පී පරිගණක අපරාධ සම්බන්ධයෙන් මේවා සනාථ කිරීමේ අතවසෙම අවබෝධය ඇති ඵලල් දැනුමක් ඇති අපට නීතික නීති ශේෂ්ත්‍රයක් තියෙන්න ඕනේ නීති ශේෂ්ත්‍රයක් තාම අපි ඒ පැත්තට ගමන් කළා නැහැ සමහර විනිශ්චයකාරවරු පත් කරනකොට මේවා පිළිබඳව විමර්ශනය කරන ඒවා පිළිබඳව අවබෝධයක් තියෙන විනිසුරුවන්ගෙන් සමන්විත විනිශ්චය ආසනයක් නැත්තම් අපිට සාධාරණ යුක්තියක් බලාපොරොත්තු වෙන්න බැරි වෙයි සමහර වෙලාවට මූලික මූලික විරෝධතාව මගින් ඒ නඩු බිඳ වැටෙන්න පුළුවන් ඒ නිසා මේ අද මේ අපි අද කතා කරන මේ රෙගුලාසි යටතේ මේ නීති විද්‍යාලය නීති අධ්‍යාපනය පිළිබඳවත් අන්තර්ගත වෙනවා මේම මූලික තත්ත්වයන් සම්පාදනය කරගනිමින් තමයි මේ පියවර අපට ශක්තිමත් කරන්න පුළුවන්කම තිබෙන්නේ ඒ නිසා පළල් විදියට අපේ නීතිඥවරුන්ට රජයේ නීතිඥවරුන්ට පුළුල් අවබෝධයක් නීතිය පිළිබඳ විවිධ ශේෂ්ත්‍ර පිළිබඳ ලබා දෙමින් ඔවුන්ගේ අවබෝධය පුළුල් කරමින් විනිශ්චය කරුවන්ගේ පවා කවරම ශේෂ්ත්‍රයක වුණත් මතුවෙන අධිකරණ ක්‍රියාවකදී කවරම නඩු කටයුත්තකදී ඒ පිළිබඳ නිවරදි නියෝගයක් දෙන්න සමහර දක්ෂතා තියෙන නීතිඥයන් හමුවේ පරාජය නොවි පිළිතුරක් දෙන්න පුළුවන් තැනට මේ ශේෂ්ත්‍රයේ ශක්තිමත් වෙන්නට ඕන. ඒ නිසා කඩිමුඩියේ අපි නීති සම්මත කරාට කිසි වරදක් නැහැ. අවශ්‍යතාවයක් මත මම ඒක දකිනවා මේක ඇත්ත වශයෙන්ම මේක එක පැත්තකින් මේක තියෙන්නේ මේ අර ගෙදරට පරගාතේ ලෝකෙට පරකාසෙ වගේ ලෝකෙට පෙන්වන්න යනවා දැන් අපි මෙන්න බලන්න අපේ පාලනේ අපි ලේසි නෑ අපි දේශපාලකයන්ට දඬුවම් දෙන්න අපි ලෑස්ති අපි මේ අපරාධ අවම කරන්න එක දිගට නඩුව අවසන් කිරීමේ අධිකරණ පද්ධතියක් අපි සකස් කරගෙන යනවා ඒක නිසා පිරිසිදු පාරිශුද්ධ භාවයේ පෙන්වන්න මේක හොඳයි පෙන්වන්න හොඳයි නමුත් අපට අවශ්‍ය වෙන්නේ නීතියේ ප්‍රධානම වැදගත්කම තියෙන්නේ අපරාධ පළමු වෙන වළක්වා ගන්න ඕනේ අපරාධ වළක්වා ගන්නත් නීතිය වැදගත් අපිට මේ 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 මෙවැනි වරදක් කරොත් අපි නීතියේ රැහැනට අහු වෙනවයි කියලා අත වශයෙන්ම අපරාධ වළක්වා ගන්න එහෙම විනයක් ඇති සමාජයක් හදන්න අපරාධය පාවිච්චි කරනව මිසක් ද්වේෂ සහගත චේතනාවලින් හරියට බලාගනින් අපි දෙන දඬුවම මොකක්ද කියලා බලා ගන්න පුළුවන් කියලා එහෙම නීති හදනවා නම් ඒක යුක්තිසහගත භාවයක් නෑ මම මේක කිව්වේ පෞගේ කාලේ පළාත් පාලන ඡන්දෙ තියෙන වෙලාවේ සමහරු සමහර දේශපාලකයන්ට පෙන්වුවේ වැලිකඩ බන්ධනාගාරේ සමහරු ජම්පර් රද්දන්න කතා කරා අත වශයෙන් මේව කතා කරලා මේ නීති රීති සම්මත කරනකොට අපට පේනවා මේක ඇතුලේ තියෙන විකෘතිය මේක සත්භාවයෙන්ද මේක ගේන්නේ එහෙම නැත්නම් කවුරු හෝ ඉලක්ක කරගෙන ඒ ඉලක්කය සඳහා නීති හදනවාද කියන එක
දැන් කාලය අවසන්
ඒ නිසා ගරු සභාපතිතුමනි මගේ කතාවේ කාලය අවසන් වුණාට කමක් නැහැ ආණ්ඩුවේ කාලය තවසන් වෙගෙන එනවා ඒ නිසා මම ඔබතුමාට කියන්න කැමතියි අපි රටට අවශ්‍ය නීති සම්මත කිරීම හා අපරාධ සංවිධාන පනත යටතේ නව අධිකරණ පිහිටුවීම පිළිබඳ අපිට ලොකු අර්බුදයක් ගැටලුවක් අපිට නැහැ. නමුත් අපි ඉල්ලා සිටිනවා මේක ද්වේෂ සහගත අරමුණු පදනම් කරගෙන තවත් කෙනෙකු ඉලක්කගතව දඬුවම් කිරීමේ අරමුණු ඇතුව නීති හදනවා නම් ඒක රටේ යුක්තිය හා සාධාරණත්වයට බාධාවක් බව ප්‍රකාශ කරමින් මගේ වචන ස්වල්පයෙන් මම අවසන්
කරනවා. මම ස්තුතියි ගරු අරවින්ද් කුමාර් මන්ත්‍රීතුමා.
Thank you, sir. இன்று நாங்கள் நீதித்துறை சம்பந்தப்பட்ட பல்வேறு விடயங்களிலே விவாதத்திலே கலந்து கொண்டு எங்களது கருத்துக்களை நாங்கள் முன்வைத்து வருகின்றோம். இன்று நீதித்துறையை பொறுத்தளவிலே சாதாரண மக்கள் மனதிலே நீதியை நோக்கி அல்லது தனக்கு ஒரு பரிகாரத்தை நோக்கி நீதிமன்றம் செல்வதிலே பல்வேறு தயக்கத்தை காட்டுவதை நாங்கள் காணக்கூடியதாக இருக்கின்றது இதற்கு காரணம் நீதிமன்றங்களிலே வழக்குகள் மிக நீண்ட காலமாக தாமதிக்கப்படுகின்ற காரணத்தினால் மக்கள் நீதிமன்றத்துக்கு செல்வதிலே தயக்கத்தை காட்டுகின்றார்கள் இது ஒரு நல்ல ஆரோக்கியமான சூழலை ஏற்படுத்தாது காரணம் ஒருவருக்கு நீதி வேண்டுமென்றால் அநீதிக்கு எதிராக செயல்பட வேண்டுமென்றால் எமக்கு இருக்கும் ஒரே இடம் நீதிமன்றம் மாத்திரமே ஆகவே அந்த நீதிமன்றத்திலே நாம் எதிர்பார்க்கும் நீதி நாம் எதிர்பார்க்கும் அந்த சாதகத்தன்மை மிக நீண்ட காலமாக இழுபறிப்பட்டு கொண்டு போகும் என்றால் மக்கள் நம்பிக்கை இழந்து போய் நீதிமன்றத்தை ஒரு பயத்தோடு பார்க்கும் ஒரு நிலைமையை அது ஏற்படுத்தும் ஆகவே தேங்கி கிடக்கும் வழக்குகள் மிக நீண்ட காலமாக இருக்கும் வழக்குகள் துரிதப்படுத்தப்பட வேண்டும் மக்கள் எதிர்பார்க்கும் நீதி உடனடியாகவே மக்களுக்கு கிடைக்கும் வண்ணம் செயல்படுத்த ஆக்கப்பூர்வமான நடவடிக்கைகளை மேற்கொள்ள வேண்டும் அந்த வகையிலே இப்பொழுது புதிதாக நியமிக்கப்பட்டிருக்கும் கௌரவ அமைச்சர் திருமதி தலதா அத்திக்கோரல் அவர்கள் தான் ஒரு சட்டத்திறன் என்ற வகையிலே இதற்கு முன்னுரிமை கொடுப்பார் முக்கியத்துவம் கொடுப்பார் என்ற நம்பிக்கை எனக்கு இருக்கின்றது நாங்கள் 2015 ஆம் ஆண்டு தேர்தலின் போது பாரிய பிரச்சாரங்களை மேற்கொண்டோம். இந்த நாட்டிலே முன்னைய ஆட்சியாளர்களினால் மேற்கொள்ளப்பட்ட பாரிய மோசடி, ஆட்கடத்தல், கொலை, கொள்ளை என்று நாங்கள் மக்களிடம் பெருவாரியான குற்றச்சாட்டுக்களை முன்வைத்து அதற்கு தகுந்த தண்டனை வழங்குமாறு மக்களிடம் நாங்கள் கேட்டிருந்தோம். அதனை ஏற்றுக்கொண்ட மக்கள், நாம் கூறியவற்றிலே இருக்கும் தாற்பரியத்தை புரிந்து கொண்ட மக்கள் ஒரு ஆட்சி மாற்றத்தை ஏற்படுத்த வேண்டும், ஊழல், துஷ்பிரயோகம், களவு, கொள்ளை, கொலைக்கு சம்பந்தப்பட்டவர்களை நீதிக்கு முன் நிறுத்தி அவர்களுக்கு தண்டனை வழங்க வேண்டும் என்ற அந்த நோக்கோடு எமக்கு வாக்களித்தார்கள். ஜனாதிபதி தேர்தலாக இருக்கலாம், பொது தேர்தலாக இருக்கலாம், இவை இரண்டிலும் மக்கள் சரியான தீர்ப்பை வழங்கினார்கள். ஆனால் நடந்தது என்ன? நாங்கள் மக்களிடம் பல்வேறு குற்றச்சாட்டுக்களை முன்னைய ஆட்சியாளர்கள் மீது வைத்தோம். அவை விசாரிக்கப்பட்டதா அல்லது தண்டனை வழங்கப்பட்டதா என்ற கேள்வியை எழுப்பினால் அதிலே நாங்கள் ஒரு பின்னடைவை சந்தித்திருக்கோம் என்பதை ஏற்றுக்கொள்ளத்தான் வேண்டும். இலங்கையை பொறுத்தளவிலே, எமது நாட்டை பொறுத்தளவிலே நீதித்துறை சிறிது தாமதித்து செயல்படுவதை நாங்கள் பார்த்திருக்கின்றோம். ஆனால் நீதித்துறை தனது செயல்பாட்டை சரியாக செய்கின்றது என்பதையும் நாங்கள் இந்த இடத்திலே சொல்லியாக வேண்டும். கால தாமதித்து மேலும் நீதித்துறை சரியாக இயங்குகின்றது, ஆனால் மக்கள் அதனை ஏற்றுக்கொள்வதற்கு தயாராக இல்லை. இதுதான் இங்கே இருக்கும் அந்த வித்தியாசம். மக்கள் உடனடியாகவே தீர்வினை எதிர்பார்த்து நிற்கின்றார்கள், நீதி கிடைக்க வேண்டும் என்று எதிர்பார்த்து நிற்கின்றார்கள். ஆகவே அந்த வகையிலே இப்பொழுது இந்த பாரிய ஊழல், மோசடி போன்றவற்றை விசாரிப்பதற்காக விசேட நீதிமன்றங்களை அமைப்பதற்கான அந்த நடவடிக்கை மேற்கொள்ளப்பட்டிருக்கின்றது. உண்மையிலே இது வரவேற்கப்பட வேண்டிய ஒரு விடயம். ஆனால் எனது ஆதங்கம் எவ்வாறு இருக்கின்றது என்றால், நாங்கள் இதனை 3 வருடங்களுக்கு முன்பதாகவே செய்திருக்க வேண்டும். நாங்கள் இதனை 3 வருடங்களுக்கு முன்பதாகவே செய்திருந்தால் இன்று நாட்டை சுரண்டியவர்கள், மோசடியில் ஈடுபட்டவர்கள், கொலை பாதக செயல்களை புரிந்தவர்கள் எல்லோரும் இன்று தண்டனை அனுபவித்துக் கொண்டிருப்பவர்களாக மாறியிருப்பார்கள். ஆகவே இவ்வாறு நாங்கள் தாமதித்ததன் காரணமாக மக்கள் மத்தியிலே ஒரு சந்தேகம், மக்கள் நாங்கள் மக்களிடம் பொய்யை கூறி போலியான விடயங்களை மக்களிடம் கூறி நாங்கள் வாக்குகளை அபகரித்து விட்டோம் என்ற ஒரு எண்ணம் அவர்கள் மனதிலே எழும்பியது. நடந்து முடிந்த உள்ளூராட்சி சபை தேர்தலிலே அரசாங்கம் பின்னடைவை சந்தித்ததற்கு நாங்கள் வாக்குகளை சரியான முறையிலே பெறுவதற்கு இல்லாமல் போன காரணம் இந்த விடயம் ஒன்று என்பதை நான் இந்த இடத்திலே கூறிக்கொள்ள விரும்புகின்றேன். ஆகவே மக்கள் எமக்கு ஒரு சமிக்கையை தந்திருக்கின்றார்கள், மக்கள் எம்மிடம் ஒரு கோரிக்கையை முன்வைத்திருக்கின்றார்கள். நீங்கள் தேர்தல் காலங்களிலே சொன்னவற்றை செயலுருவிலே செய்து காட்டுங்கள் என்ற அந்த விடயத்தை இந்த குட்டி தேர்தலினூடாக எமக்கு உரைத்திருக்கின்றார்கள், அதனை உறுதிப்படுத்தியிருக்கின்றார்கள். ஆகவே காலதாமதம் ஏற்பட்டாலும் கூட நாங்கள் இந்த விடயத்திலே மிக தீவிரமாக சுறுசுறுப்பாக இயங்க வேண்டிய ஒரு இடத்திற்கு இப்பொழுது வந்திருக்கின்றோம். அந்த வகையில் பார்க்கும்போது இந்த விசேட நீதிமன்றங்களின் ஏற்பாடு, இந்த விசேட நீதிமன்றங்களின் ஸ்தாபிப்பு உண்மையிலேயே மோசடிக்காரர்களை, வஞ்சகர்களை, இந்த நாட்டை சூறையாடியவர்களை தண்டிக்கும் ஒரு நல்ல விடயமாக அது அமையும் என்பதிலே எவ்வித சந்தேகமும் இல்லை. ஆகவே இன்று நாங்கள் அவர்களை குறை கொள்கின்றோம், அவர்கள் மீது குற்றம் சாட்டுகின்றோம். அதற்கு மறுப்பாக அவர்கள் சொல்லுகின்றார்கள், இல்லை, நாங்கள் இவ்வாறான மோசடியில் ஈடுபடவில்லை, கொலை செயல்களிலே நாங்கள் ஈடுபடவில்லை, நாட்டை சூறையாடவில்லை என்றெல்லாம் சொல்லுகின்றார்கள். ஆகவே இங்கே நாங்கள் ஒரு பரஸ்பர சொற்பொருளை பார்க்கக்கூடியதாக இருக்கின்றது. ஆங்கிலத்தில் வேர்ட் அகேன்ஸ்ட் வேர்ட் என்று சொல்லுவார்கள். ஆனால் உண்மையிலே யார் குற்றவாளி என்பதை தீர்மானிக்க வந்த சக்தி, தீர்மானிக்க வந்த பொறுப்பு, தீர்மானத்தை மேற்கொண்டு தண்டனை வழங்கக்கூடிய ஒரே இடம் என்றால் அது நீதிமன்றம் மாத்திரமே. ஆகவே சம்பந்தப்பட்டவர்களை நீதிமன்றத்தின் முன்னால் நிறுத்துவதன் ஊடாக நாங்கள் சொன்னதை செய்தோம், மக்களிடம் கூறியதை நாங்கள் இப்பொழுது செய்து காட்டியிருக்கின்றோம், குற்றவாளிகளுக்கு தண்டனை வழங்கியிருக்கின்றோம் என்ற அந்த விடயத்தில் நாங்கள் எங்களை மேன்மைப்படுத்திக் கொள்ள முடியும். நீதிமன்றம் சுயமாக இயங்கும், அதில் எவருக்கும் தலையிட முடியாது. முன்னரெல்லாம் அவ்வாறு அல்ல, நீதித்துறையிலே ஏனையவர்களின் தலையீடு இருந்தது. நாளை ஒரு வழக்கிற்கான தீர்ப்பு வழங்க இருந்தால் இன்றே நீதிமன்றத்திலே இவ்வாறான தீர்ப்பு வழங்கப்படும் என்பது இன்றே நிச்சயிக்கப்பட்ட ஒரு காலகட்டம் இருந்தது, ஒரு காலம் இருந்தது. ஆனால் அதற்கு இப்பொழுது ஆப்படிக்கப்பட்டிருக்கின்றது. நல்லாட்சியிலே அவ்வாறான ஒரு இடத்திற்கு, அவ்வாறான ஒரு மோசமான நிலைமைக்கு இடமில்லை. நீதித்துறை சுயமாக இயங்குகின்றது, நீதித்துறை சரியாக செயல்படுகின்றது. இன்று எல்லோருக்கும் சமமான தண்டனை வழங்கும் ஒரு இடமாக நீதிமன்றம், நீதித்துறை மாறி இருக்கின்றது. இது உண்மையிலேயே வரவேற்கப்பட வேண்டிய ஒரு விடயம். ஏற்ற தாழ்வு இல்லாமல், உயர்வு தாழ்வு இல்லாமல், அனைவருக்கும் நீதி சமம் என்ற இடத்திலே இப்பொழுது நீதித்துறை இயங்கிக் கொண்டிருக்கின்றது. ஆகவே இந்த நீதித்துறையை பலப்படுத்த வேண்டிய ஒரு தார்மீக கடமையும் பொறுப்பும் நமக்கு இருக்கின்றது. விசேட நீதிமன்றங்கள் மிக துரித கதையிலே அமைக்கப்பட வேண்டும். அது மாத்திரமல்ல, ஏனைய பிரதேசங்களிலும் நீதிமன்றங்களின் எண்ணிக்கையை ஒன்று கூட்ட வேண்டும், அல்லது நீதிமன்றங்களின் செயல்பாட்டை நாங்கள் அதிகரிக்க வேண்டும். அவ்வாறு செய்வதன் ஊடாகவே நாங்கள் வருடக்கணக்கிலே தேங்கி கிடக்கும் வழக்குகளை நாங்கள் முடிவுக்கு கொண்டு வர முடியும். மக்களுக்கு ஒரு நீதியான, விரைவான தீர்வினை வழங்கக்கூடியதாக அது இருக்கும். இன்றெல்லாம் நீதிமன்றம் போவதற்கு மக்கள் தயங்குகின்றார்கள். அதன் ஊடாக என்ன நடக்கின்றது? நீதியை பெற்றுக்கொள்ள மக்கள் நீதிமன்றத்திற்கு போவதிலே தயக்கத்தை காட்டினால் அது யாருக்கு சாதகமாக அமையும்? குற்றச் செயல்களை புரிபவர்களுக்கு அது சாதகமாக அமையும். ஏனெனில் பாதிக்கப்பட்டவர்கள் நீதிமன்றத்திற்கு செல்வதிலே தயக்கத்தை காட்டினால் அது குற்றத்தை செய்பவர்களுக்கு அது வலுவூட்டுவதாகவே அமைந்துவிடும். ஆகவே இந்த நிலைமை மாற வேண்டும். இந்த நிலைமையை நாங்கள் மாற்ற வேண்டுமென்றால், மக்களிடம் ஒரு நம்பிக்கை ஏற்படுத்த வேண்டுமென்றால், நீதித்துறையை முழுமையாக மறுசீரமைப்பதன் ஊடாகவே நாங்கள் அதனை மேற்கொள்ள முடியும். ஆகவே இந்த நல்லாட்சி அதனை செய்யும். அதனை செய்வதற்கான அனைத்து சக்தியும் இந்த நல்லாட்சிக்கு இருக்கின்றது என்பதை நான் இந்த உயரிய சபையிலே கூறிக்கொள்ள விரும்புகின்றேன். எனவே தலைமை தாங்கும் உறுப்பினர் அவர்களே, இந்த விடயத்திலே அரசாங்கம் மிக துரிதமாக செயல்பட வேண்டும். நல்ல ஒரு நீதி அமைச்சர் இப்பொழுது இருக்கின்றார். எதற்கும் வளைந்து கொடுக்காத ஒரு நீதி அமைச்சராக அவரை நாங்கள் பார்க்கின்றோம். ஆகவே இந்த அனைத்து நல்ல அம்சங்களையும் வைத்துக் கொண்டு நாங்கள் நீதித்துறையிலே மக்களுக்கு நம்பிக்கை ஏற்படும் வண்ணம் எமது செயல்பாடுகளை நாங்கள் வியாபிக்க வேண்டும், விஸ்தரிக்க வேண்டும். அவ்வாறு செய்வதன் ஊடாக நாட்டிலே நீதித்துறைக்கு ஒரு பெரும் மதிப்பு கிடைக்கும் என்பதில் எவ்வளவு சந்தேகம் இல்லை. இன்று மக்கள் நீதிமன்றம் போவதற்கு பயப்படுகின்றார்கள். ஒரு வழக்கை எடுத்துக்கொண்டால் 5 வருடம், 10 வருடம், 15 வருடம், 20 வருடம் என்று இழுபறிப்பட்டுக் கொண்டிருக்கின்றது.
Now wind up please.
Thank you very much sir. Just a few seconds. ஒரு சிறுமியை துஷ்பிரயோகம் செய்து விட்டார் என்பதற்காக சிறுமி இப்பொழுது நீதியை கேட்டு நீதிமன்றம் செல்லுகின்றார். ஆனால் அந்த வழக்கு முடிந்து அதற்கான தீர்ப்பு வழங்கும் போது அவர் இளம் யுவதியாக மாறி திருமணம் முடித்து பிள்ளைகளோடு நீதிமன்றத்திற்கு வரும் ஒரு துன்பகரமான செயல்பாடு இந்த நாட்டிலே நடந்து கொண்டிருக்கின்றது. சிறிது யோசித்து பாருங்கள். ஆகவே இதிலே இருந்து நாங்கள் மீள வேண்டும். இதிலே இருந்து நாங்கள் மீள வேண்டும் என்றால் நீதித்துறையை நாங்கள் சக்திமயப்படுத்த வேண்டும். நீதித்துறை சிறப்பாக இயங்குவதற்கான அனைத்து செயற்பாடுகளையும் நாங்கள் மேற்கொள்ள வேண்டும் என்று கேட்டுக்கொண்டு சந்தர்ப்பம் அளித்த அவை தலைவர் அவருக்கு நன்றி கூறி விடைபெறுகின்றேன். நன்றி, வணக்கம்.
தேங்க்யூ ரமேஷ் கார். சுதீஷ் சாந்திய பிரேரா மந்திரித்துமா
கார் மந்திரித்துமணி அதிகரண விசேஷ விதிவிதான பணப்பிரிப்பது விவாதிக்க அன்னாவஸ்தா விதி ஏ சம்பந்த அதாஸ் பிரகாஷ் கிரிமிடாவஸ்தா சலசாதியும் பிரிவந்தவ உபத்து மாட்டமாக இஸ்தூத்திய மேவஸ்தாதி பிரினம் அண்டோனே ஏவாகியம் விதிவிதான பணத்தை யாட்டத்தை எதிர்பார்த்து தள்ளத்தீர்ன ஸ்ரீ புத்கல நிச்சய மண்டலி சம்பந்தவ தமாய் மங்கிதான் விவாதி பிரவத்தின் அவஸ்தா விதி வெடியம கதா கிருவி இது அப்பிட மத்தக்காய் கார் மந்திரித்துமணி மீட்ட வசல துணாத்திரட்டு தெரிவி இசல்லா மீராட்டே லுக்கு ஆந்தோலனையாக ஏவாகியம் லுக்கு மத்தையா திபுனா மீராட்டே தீர்ந்த வஞ்சா ஏவாகியம் தேசபாலன்யோத் ஏவாகியம் விவித புத்கலோ நிலதாரி மே சியாலம் சம்பந்தலா மீராட்டி அதிக்கரகத்தா ஏ தூஷண தத்து சம்பந்த மீராட்டே லுக்கு மத்தையா திபுனா இன்சா தமாய் மீராட்டே கிவ்வே ஹெமகினாம் விவச அவஸ்தா விதி ஆண்டு பிறடிக்கு சித்த வச்ச அவஸ்தா விதி ஹெமகினாம கிவ்வே மிக சம்பந்த நிசியாக்கார ஹொயலபல்ல மீவாட்ட தடுவல் லபாதீமே கிரியாதாமியாக அதிக்கரண்டோனே கீனிக தமாய் மீராட்டே பொது மத்தவேலா திபுனி ஏனிசா அப்பிட மத்தகாய் பௌகே கால சீமா துளேத் மேவாகே வர்த்தமான ரஜே லுக்கு சோதனாவா கெல்ல கெருவா பௌகே மெத்திவண்ட காலேதி அப்படி வஞ்சா தூஷண கன கதா கெருவா ஏவாகேம் ஏ ஆட்ட திசி தடுவான் லபாதீமே கிரமவேதியாக கிரியாத்மக கிருவினாய கீனிக தமாய் ஏ அவஸ்தாதி மீராட்டே மத்தை வேலா திபுனி ஏவாகேம் அதராத் மகிதான் ஆண்டுவர்த்தின சோதனாவ தமாய் மேவ சம்பந்த சோதனா எதிரிபாத் கெருவா பமனாய் மேவாட்டை திசுவாக்கார பீவராக கத்தே நேக்கியலா ஏனிசா தமிழ் மங்கிதான்னி வர்த்தமான ரஜியாத் ஏவாகேம் அதிக நமத்துமியாத் கல்பனா கல்ல பலலா மே சம்பந்த தீந்தா கரகான்னு ஏவாகே மீ நடு கடினம் கரலா மே சோதனாட லக்கெச்ச ஏவாகேம் தூஷணாட லக்கெச்ச புத்கலின்ட்ட நிசியாக்காரம் தண்டுவமாக இதாமத் கெட்டிக்காலக்கின் லபாதீமே வெடபீடில் கிரியாத்மக்கிரிமே அரமுனின் தமாய் மே கொம் மே தீபுத்கல ஏமனத்தா மே மகாதிக்கரனே பீட்டவாண்டோனி கீனிக்க சம்பந்த அதாச இதிரிபாத் கிருவி கீனிக்க மேவாஸ்தாதி மாம் மதக்கரான்டோனி இது அணி காரணாவ தமாய் கரு மந்திரி எத்துமணி மே சம்பந்த அப்படி கதாக்கன்னு கூட தவத் அப்படி அவதானே யொமுக்கரான்டோன காரணம் காரணம் கீபியா தீனா முகத மே தந்தி இதராக காப்பிட்ட மங்கித்தானே தண்டுவான் தீதா பிரமாணக்கரான புலுவங்கமாக நே விசேஷம் அப்படி தானோ மே சம்பந்த நிசியாக்கார சுவா வெளியமாக கரணிமே வெடபீடலாக கிரியாத்மக வேண்டா தோணி இது பகுகை காலே அப்படி கதா கிருவோம் காவஸ்தா வந்து மேவ சம்பந்தம் பொலிசிய கிரியாத்மக உண்டே இவகையும் அதிக்கர டிதிரிபாத் தெச்ச அவஸ்தா வந்து அதிகாரிகாரனே நிசியாக்காரம் சாதாரண ஏ சம்பந்த கிரியா கிருவி நேக்கின சோதனாவாத் பகுகை காலே மகிதான ஆண்டுகிட்ட வர்த்தமானே எதிரிபாத்தின அவஸ்தாவால் தீனா ஏசா கரு மந்திரித்துமணி அப்படி இல்லா ஹிட்டின்னே விசேஷ மேவ சம்பந்த விமர்சனீகரான விசேஷம் அப்படி தான் வல்லசா கொமிஷன் சபாட்டு பெமிலிகர பாவஸ்தா விதி இவ சம்பந்த மகிதான விமர்சனீகரான விசேஷம் தீர்காலையாக கதவேனவா ஏரிசா மமஹிதான் அதிகரணியாக வித்ராக் பீடோல வித்ராக் மே பிராசி தண்டா தீவ சம்பந்த கடினம் தண்டுவான் லபாதீமே ஹெக்கியாவாக் லபின்னா கீரிகாத் மேவாஸ்தாதி மத்தக்கரான் ஏசா கரு மந்திரித்துமணி அப்படி யோஜனா கருணா மே சம்பந்த மகிதான மூலிக வாஷம் மே அதிகரணி பீட்டோல வகையம் விசேஷம் கொமிஷன் சபாத் இவகையம் விசேஷம் பொலிசிய கிரியாதாமியாத் இவகே மணிக்குத்தேவாலோட கிரியாதாமியாத் கடினம் கிரிமே வெடபில்லா கிரியாத்மக கிரோத் மங்கிதான் மேவ சம்பந்தம் அப்படின் இசி கிரியா மார்க்கா கணுவ மே தூஷித்தையான் ஏமனத்தா மே ஹொருண்ட தடுவல்லாபாதீமே வெடபில்லா கிரியாத்மக்கரான் பூர்வம் கீரா அது மேவஸ்தாதி அதாசா கட்டி இதுபத்கரான் கெமதி ஈட்டு அமைத்தர கருக்கு மந்திரித்துமணி தவாத் இக்க அதாசா மேவஸ்தாதி இதுபத்கரான்டோனே மீக்கட அதால நெத்தி உணாத் மேவஸ்தாதி அப்படி யோஜனாவாக்கு இதுபத்கரான்டோனே முகத விசேஷம் அப்படிதாரணும் வியாபாரக்கேட்ட தீர்ந்து லொக்கும் பிராசனியா கதை மீராட்டி வியாபாரக சேஸ்திரேட் சம்பந்தலாக இன்ன உதவி தம் கரு மந்திரித்துமணி தானோ விசேஷம் செக் பத்தொழில் தமிழ் கனதுனு கரான் முகத ஹெமக்கினா விஸ்வாசி பதனங்கரந்தா மீ வியாபார கட்டுதல் சம்பந்தலா சிட்டின்னு அதை தீர்ந்த தத்தி அடியிட்டு மீ செக் பத்தா கிதிரிபாத் கேருவாட்ட அது மீ செக் பத்தொழில் முதல் லபாதியுமே வெடப்பில்லாக் நே ஏ சம்பந்த மங்கிதான் வியாபாரிக்கிட்ட அசாதாரண சித்த உணவு ஏ வியாபாரிக்கிட்ட வச்ச முதல லபாகான்ட்டு மங்கிதான்னு லொக்கு கிரியாதாமிக்கிட்ட ஆண்டு வேணும் முகா காவஸ்தாதி ஏ சம்பந்த மங்கிதான் கிரியாதாமிட்டு அன்னவாட் பாட்டா ஏ முதல் லபாகனி மீ ஹெக்கியாவாக் லபினி நே கரு மந்திரித்துமணி ஏனிசா அப்படி இல்லாஹிட்டின்னே மே சம்பந்தம் கிரமத் வெடப்பில்லா கிரியாத்மக கரான்னு அது மங்கிதன்னு வியாபாரிக்கு கூட செக் பத்தாக் லபாதுன்னோத் ஏ செக் பத்தா அகர் உணோத் ஏ அகர் உணோத் ஏ முதல் லபாகனி மீ கிரியாதாமியாக சம்ப சாதாரண கிரியாதாமிட்டு அன்னபூர்வங்கமாக்னே ஏதா கரு மந்திரித்துமணி அப்படி இல்லாஹிட்டின் விசேஷம் பொலிசியிட்ட மே சம்பந்தம் பெமிலா கெருவோத் ஏமனத்தா மே செக் பத்தோட டிசியாக்காரம் இன்னொய் சியாலம் மேக்க லபா துண்ணவுனாத் அதிக நேட்டு கேட்ட பாஸ்ஸே அவுட தண்டுமாக் லபாதீம சம்பந்தம் லுக்கு வெடப்பில்லா சித்த வேண்டினே உங்க காவத்தால் மீட்ட எப்போ லபாதினவா අප ලබා දීලා මම හිතන්නේ වසර ගණනාවක් මේ ව්‍යාපාරිකයට තවත් මුදලක් මේ වෙච්ච පාඩුවට අමතරව තවත් මුදලක් වියදම් කරලා ඉවරලා මේ නඩුවලට පිළිසිටින සිද්ධ වෙන අවස්ථාවක් තමයි තියෙන්නේ. ඒ නිසා මම ඉල්ලා හිටිනවා අධිකරණ ශේෂ්ඨයට සම්බන්ධ ගරු ඇමතුමියගෙන් මේ සම්බන්ධව සංශෝධනයක් ගෙනල්ලා මේ චෙක්පත් වංචා කරන පුද්ගලයන් චෙක්පත් වල මුදල් ලබා දීලා ව්‍යාපාරිකයන්ට අසහිතතර පත් කරන පුද්ගලයන් සම්බන්ධවත් අධිකරණයේ මීට වඩා ලොකු දැඩි දඬුවම් ලබා දීමේ ක්‍රියාදාමයක් ආරම්භ කරන්න ඕනේ. ඒ සම්බන්ධ යම්කිසි සංශෝධනයක් අවශ්‍ය නම් මම හිතන්නේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළා හරි කමක් නැහැ. ඒ සංශෝධන ඉදිරිපත් කළා ඒ නිසියාකාරව දඬුවම් ලබා දීමේ ක්‍රියාමාර්ගයට යන්න ඕනේ කියන එක මේ අවස්ථාවේදී අපි යෝජනාවක් හැටියට ගරු ඇමතුමිට ඉදිරිපත් කරන්න කැමතියි. ඒක මත තමයි අත්‍යවශ්‍යම ඉතාමත් කාලිතව කරන්න ඕන කාරණයක්. මොකද නැත්තම් මේ රටේ අපි දන්නා ව්‍යාපාර සම්බන්ධ උදවිය නිසා අපේ ආර්ථිකය නගා හිටීම් වැඩ පිළිවෙල ඒ වගේ රැකියාවත්තාවල් ඒ වගේ ව්‍යාපාර ක්ෂේත්‍රයේ දියුණුව මේ හැම එකක්ම රඳා තියෙන්නේ ව්‍යාපාරිකයන්ගේ මේ විශ්වාසය පදනම් කරගෙන. එනිසා ගරු සභාපතිතුමනි මන්ත්‍රීතුමනි මම ඉල්ලා හිටිනවා මේ අවස්ථාවේදී ඒ අධිකරණ ක්ෂේත්‍රයට සම්බන්ධ ඇමතුමියත් ඒ වගේ නිලධාරි මහතුරුන්ටත් මේ සම්බන්ධ විශේෂ අවධානය යොමු කරලා මොකද ඉදිරියේදී අපි මේ සම්බන්ධව පණතක් ගෙනල්ලා හරි කමක් නැහැ නැවතරක්ම අවධාරණය කරන්නේ මේ සම්බන්ධව දඬුවම් ලබා දීමේ ක්‍රියාදාමයක් ඒ මුදල් අය කර දීමේ ක්‍රියාදාමයක් ඇති වෙන ආකාරයේ පණතක් ගෙනල්ලා ඉවරලා මේ සම්බන්ධ සංශෝධනයක් ඉදිරිපත් කරලා එයාට සාධාරණයක් ඉෂ්ටකරන කටයුතු කරන්නයි කියලා මේ අවස්ථාවේදී ඉල්ලා සිටිනවා. ඒ සම්බන්ධ දීර්ඝ වශයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. විශේෂයෙන්ම ගරු ඇමතුමිය අධිකරණ ඇමතුමිය වශයෙන් පත් වුණාට පස්සේ අපි දන්නවා මේ ශේෂ්ත්‍රය තුළ ලොකු වෙනසක් ඇති කරන්න කටයුතු කරලා තිබුණා. පසුගිය කාලේ අධිකරණ ඇමතුමල්ලට ඒ වගේම රජයටත් ලොකු චෝදනා එල්ල වෙලා තිබුණේ මේ අධිකරණ ශේෂ්ත්‍රය තුළින් සාධාරණයක් ඉෂ්ට වෙන්නේ නැහැ. වරුන්ට දඬුවම් ලැබෙන්නේ නැහැ කියලා. ඒ සම්බන්ධ යම්කිසි විධිමත් ක්‍රියාමාර්ගයක් ආරම්භ කරලා මේ වගේ ත්‍රිපුද්ගල මහාධිකරණය පිටවල කඩිනමින් දඬුවම් ලබා දීමට ක්‍රියා කිරීම පිළිබඳ ඇමතුමිය ඇතුළු ඒ වගේම රජයටත් ගරු අගමැතිතුමාටත් ඒ නිලධාරි මණ්ඩලයටත් අපි ස්තුතිය පිරිනමමින් මාගේ වචන සල්පය අවසන් කරනවා.
බොහොම ස්තුතියි. ගරු රංජන් රාමනායක නියෝජ්‍ය ඇමතිතුමා.
බොහොම ස්තුතියි මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි. අධිකරණ සංවිධාන සංශෝධන පනත ගැන කතා කිරීමට අවස්ථාවක් ලැබීම භාග්‍යයක් උට සලකනවා. ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, ඉතාම කාලෝචිත මාතෘකාවක්. මම අනිකුත් සියලු දෙනාගේම අදහස් අහගෙන හිටියා. එක එක විදිහට පක්ෂ විපක්ෂ අදහස් ප්‍රකාශ වුණා. FCIDA ගැන, විශේෂ අධිකරණ ගැන, විශේෂ අධිකරණ පිහිටුවීම ගැන, ඒ වලින් පලිගන්වා අය කියා කිව්වා, ඒක පාක්ෂික කිව්වා, ඒව සේරම ජනතාව අහගෙන හිටියා. ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මා මේ ප්‍රකාශ කරන්න යන්නේ පොදු ජනතාවගේ මතය. පොදු ජනතාව දන්නා විදිහට, පොදු ජනතාව කියන විදිහ, ජනමාධ්‍ය කියන විදිහට ලෝකේ SB ඇමතුමා මට කිව්වා පොඩ්ඩක් ප්‍රේසමෙන් කතා කරන්න කියලා. තේතුමා කියනවා මට නඩුවක් තියෙන හින්දා නමුත් තිත් ඇත්ත කතා කරන්න වෙනවා. එතුමා තිත් ඇත්ත කතා කරලා එතුමාට ප්‍රශ්නයක් වුණ නිසා එතුමාට පළපුරුද්දක් ඇති. නමුත් මට නම් මම යැපෙන්න කවුරුත් නැති හින්දා මට හිරියන්න මට කිසි ප්‍රශ්නයක් නැහැ. මට තිත් ඇත්ත කතා කරන්න පුළුවන්. ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි, ලෝකයේ දූෂිතම රටවල් හතරෙන් එකක් හැටියට පහුගිය ටිකේ ජනමාධ්‍ය හරහා අපේ රටේ හතරවෙනියට පත් වෙලා තියෙනවා. ඒ ටියුනිසියාව, නයිජීරියාව, බංගලාදේශය, ශ්‍රී ලංකාව. එතකොට පහුගිය ටිකේ කරපු ක්‍රියාකාරකම් වලින් සහ කටයුතු වලින් සහ අපරාධ, මංකොල්ල, මිනිමැරුම් හරහා දූෂිතම රටවල් හතරෙන් එකක් බවට ශ්‍රී ලංකාව පත් වෙලා හමාරයි. එතකොට මේ දේවල් වලට සම්බන්ධ ඒ හොරු, මංකොල්ලකාරෝ, මිනිමරුවෝ, පාතාලේ නායකයෝ, කුඩුකාරයෝ, මත්ද්‍රව්‍ය ජාවරම්කාරයෝ, එතනෝල්කාරයෝ තමුන්ගේ රාජකාරිය, තමුන්ගේ ඩියුටිය අප් ටු ඩේට් කරලා තියෙනවා. ඒගොල්ලෝ හොඳට මිනිමරලා තියෙනවා. ඒගොල්ලෝ කුඩු ගෙන්ලා තියෙනවා කිලෝ ගණන්. ඒ අය අපරාධ කරලා තියෙනවා, ගෙවල් අරන් තියෙනවා, නඩු භාණ්ඩ පවා තියෙනවා. උදාහරණයක් වශයෙන් නඩු භාණ්ඩ හැටියට මල්වානේ ගෙයක් තියෙනවා. මල්වානේ ගෙය අහුවෙලා තියෙනවා. මල්වානේ ගෙය පේන්න තියෙනවා. නමුත් ඒකට ක්‍රියාමාර්ගයක් ගන්න බැරි වෙලා තියෙනවා කාටවත්. දැන් නඩු භාණ්ඩ හැටියට තහදුජින්ගේ මිනිය තියෙනවා. රගර් ක්‍රීඩකෙක් මැරලා තියෙනවා. මිනිය තියෙනවා, ගහලා මරලා තියෙනවා. ඒක ස්වභාවික මරණයක් කියලා කියනවා. ලසන්ත පාරේ මැරෙනවා. පහුගිය ටිකෙත් ඒ වුණේ. නෑලිගොඩ අතුරු දහන් වෙනවා. මාධ්‍යවේදීන් 36 දෙනෙක් ඝාතනය වෙනවා. නමුත් අල්ලපු කෙනෙක් නැහැ සහ මැරුව කෙනෙක් නැහැ. එතකොට නඩු භාණ්ඩ මේවා සේරම තියෙද්දී හොරු, මිනිමරුවෝ, අපරාධකාරයෝ තමුන්ගේ රාජකාරිය හරියට ඉෂ්ට කරද්දී මේ අල්ලන වැඩේ ඒ අපරාධකාරයන් නීතිය ඉදිරියට ගේන වැඩේ සහ ඒ අපරාධකරුවන්ට දඬුවම් දෙන වැඩේ හරියට නොකලේ කවුද කියන එක පොදු ජනතාව අහනවා. පොදු ජනතාව අහනවා මෙච්චර අහු වෙලා තියෙද්දි, මෙච්චර දේවල් වෙලා තියෙද්දි මහ බැංකු හොරකමක් වෙලා තියෙනවා. දෙන්නෙක් වෙන අල්ලලා තියෙනවා, කසුන් පලිසේන සහ අර්ජුන ඇලෝසියස් මහත්තයා අද ඉන්නවා පැදුරක්වත් නැතුව හොස්පිටල් එකට තැන් නැතුව හිරගෙදර ඉන්නවා. රුපියල් බිලියන 12ක් බ්ලොක් කරලා තියෙනවා, එකවුන්ට් 26ක් බ්ලොක් කරලා තියෙනවා. එයාගේ අරක්කු සමාගම මේ මෙන්ටි සරක්කු සමාගම තහනම් කරලා තියෙනවා. එතනින් බිලියන 1.3ක් පහුගේ ටික ඇදලා තියෙනවා. මේ ගැන කෝදාගොඩ මහත්තයා ළඟදී ප්‍රකාශයක් කළා. ඉතින් මං කියන්නේ මේ හොරු හරියට වැඩේ කරද්දි මේක අල්ලන්නේ නැත්තේ කොතනින්ද කියන එක තමයි මං අද කියන්නේ. ගරු මූලාසනරුව මන්ත්‍රීතුමනි, ළඟදී ස්වාමින් වහන්සේ කෙනෙක් බණකට කිව්වා මේ රට විනාශ කළේ පාලකයෝයි පූජකයෝයි කියලා. පාලකයෝයි පූජකයෝයි මම නෙමෙයි කිව්වේ, ස්වාමින් වහන්සේ කෙනෙක්. ඇත්තම මේකේ ශක්තියක් තියෙනවා. මේ හොරුන්ව නිදහස් කරන්නේ කවුද? මේ හොරුන්ව අධිකරණයට යද්දී ඒ අයට පිරිත් නූල බඳින අය ඉන්නවා, ඒ අයට ආශිර්වාද කරන අය ඉන්නවා. ඒ හොරුන් කරපු හොරකම් බොළඳ, ඉතාම බොළඳ තර්ක ගෙනල්ලා. අපි හිතමු දේශියාච්චිගේ මැණික් මල්ල කේස් එක. දේශියාච්චිගේ මැණික් මල්ලේ ඒ නඩුවේදී ඒ විනිසුරුවරයා ඉදිරිපිට නීතිඥයා කිසිම විලිලැජ්ජාවක් නැතුව කියනවා, මගේ සේවාදායකයා අනේ ගෙදර හිටියා, මැණික් මල්ලක් අරන් ආවා. අරන් ඇවිල්ලා මුදලාලි කෙනෙක් දුන්නා. ඊට පස්සේ සතියකින් තව මැණික් මල්ල සල්ලි මල්ලක් අරන් ඇවිල්ලා මැණික් මල්ල ඉල්ලන් ගියා. මේ වගේ බොළඳ තර්ක. පහුගිය ටික අපි දැක්කා පිස්තෝල අක්කාගේ කතාව. පිස්තෝල අක්කාගේ කතාවේ අර නීතිඥය ඇවිල්ලා කියනවා මගේ සේවාදායකාව සහ ඇයගේ සැමියා ඉන්න තැන බස් ඩ්‍රයිවර් කෙනෙක් බිම දාගෙන ගැහුවලු අපේ සේවාදායකයාට. ඉතින් මේ ලෝකෙම දැක්ක දේ නීතිඥයා බොරු කියලා කියනවා. ඉතින් එතකොට මම කියන්නේ මේ අපරාධකරුවන්ව ආරක්ෂා කරන්නේ වෙනින් කවුරුත් නෙමෙයි. මට හිරේ ගියත් නඩු දැම්මත් ඇත්ත කතාව, මේ ආරක්ෂාකරුවන්ව ආරක්ෂා කරන්නේ මේ රට දූෂිත ලිස්ට් එකේ හතරවෙනි තැනට ගෙනාවේ අධිකරණය, නීතිඥයන්, ගෞරවනීය ස්වාමින් වහන්සේලා, පූජකතුමන්ලා සහ ජනතාව සහ උසාවිය. ඒක තමයි තිත්ත ඇත්ත. නැත්තම් මේ රට මේ තත්ත්වයට පත් වෙන්න විදියක් නැහැ. මෙච්චර නීතියක් කියලා දෙයක් තියෙනවා නේද රටේ? අද මට පාර්ලිමේන්තුවේ මේකට කියන්න පුළුවන් ඉඳන් මේ කියන්නේ. නමුත් මේක එළිය කියලා තමයි ප්‍රශ්නේ උනේ. නමුත් එළිය කිව් එකත් මම පාර්ලිමේන්තුවේ කියන එකත් එක හා සමානයි. දෙකම ඇත්ත. අද රට විනාශ වෙලා තියෙන්නේ අපිට කෙලින් අධිකරණයක් නීතියක් රටේ නැති හින්දායි. දැන් පහුගිය ටිකේ යෝජනාවක් ආවා අධිකරණේ අපි විනිසුරුවරන්ට පඩි වැඩි කරන්න දීමනා දෙන්න, ඒ අයට තව තවත් පහසුකම් දෙන්න කියලා. මම අද්දක මුස්සලයකට කැමැත්ත පළ කරනවා. ඇත්තට මේක වෙන්න ඕනේ. පිට රටවල ඒ දේ වෙලා තියෙනවා. අපි අන්තර්ජාලය හරහා දකිනවා අර ෆ්‍රෑන්ක් කැප්‍රියෝ කියන විනිසුරුවරයා නඩු අහන හැටි. අපේ අයගේ ඒ විනිසුරුවරුගේ වෙනස අපි දැකලා තියෙනවා. දැන් ඒ ඇත්තටම පඩි වැඩි වෙන්න ඕනේ. ඇත්තටම ආරක්ෂාවක් සැපෙන්න ඕනේ. පහුගිය ටිකේ මේ ආරක්ෂාව නැති හින්දා විනිසුරුවරෙක් ගේ ඉස්සරහා පිට ඝාතනය වුණා. කුඩු නව්ෆර්ගේ නඩුව ඇහුව සරත් අඹේපිටිය මහත්තයා. සරත් අඹේපිටිය මහත්තයා කුඩු නව්ෆර්ගේ නඩුවට තීන්දුව දුන්නා. ඒකට කතා කළ නීතිඥයෙක්. තමුන්ගේ අධිකරණ ක්ෂේත්‍රයේ විනිසුරුවරයාට වෙඩි තියලා මරද්දි ඒකට තිරන්ත වල්ලියද්දි කියන නීතිඥයා කතා කළා. අපේ තවත් සමහර මේ හිතමිතුරු නීතිඥයෝ කතා කළා. ඒ කියන්නේ තමුන්ගේ ප්‍රධානියා මරණවාගේ ඉදිරිපිට. ඉතින් මේ දේ වෙනස් වෙන්න ඕන. පහුගිය ටිකේ මම නීතිඥවරුන්ගේ එක හොඳ දැක්කා. අර ඉරණවිල කොහෙද? හලාවත. හලාවත අවුරුදු 10ක පිරිමි ළමයෙක්ව දූෂණය කරලා මැරුවා දූෂකෙක්. ඒ දූෂකයා මීට ඉස්සලත් ඉතිහාසයේ එහෙම දේවල් කරලා තියෙනවා. ඒ නඩුවට කිසිම නීතිඥයෙක් පෙනී හිටියේ නැහැ. මම මගේ ගෞරවනීය ප්‍රණාමය මම හිසනම ආචාර කරනවා හලාවත උසාවියේ නීතිඥවරුන්ට. කවුරුත් ඒ නඩුවට පෙනී හිටියේ නැහැ. ඒ ළමා ඝාතකයා මං එදා ඉඳ සටන් කළා. ඒකට පෞගිටගේ සේයා සඳදෙවිමි කියන ඒ අහිංසක දැරිවි අවුරුදු 4 මාරේ දූෂණය කරලා මැරුවා. ඒකට නීතිඥයෝ 1000ක් පෙනී හිටියා. පෞගේටගේ කඩුවෙල දරුවෙක්ව මැරුවා. ඒවට නීතිඥයෝ පෙනී හිටියා. නමුත් අද ඒ රැල්ල වෙනස් වෙලා තියෙනවා. ඒක සන්තෝසයි. මම කියන්නේ මේ ගෞරවනීය නීතිඥයෝ කියලා කියන්න බෑ හොරුන්ට ඉදිරිපත් වෙන අයට. පෞගේටගේ අපි දකිනවා මේ මහා හොරු රෑන මේ හොරකම් කරලා 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 තරවෙච්ච හොරු රෑන උසාවියට ඇවිල්ලා එළියට එද්දි ඒ නීතිඥයා ඒ ඔවුන්ව බාරගන්න ඔවුන්ගේ සල්ලි ගත්ත නීතිඥයා ඔවුන්ව බේරන්න සුදුහුණු ගාන හැටි දැක්කම ලැජ්ජ හිතෙනවා. මේ දේ වෙනස් වෙනකන් කවදාවත් අපි මේ අධිකරණ සංවිධාන සංශෝධන පනත් මොනවා ගිනාවත් වැඩක් වෙන්නේ නැහැ. අපේ රටේ මේ ක්‍රමය මේ ක්‍රමවේදය මේ මුළු සිස්ටම් එකම වෙනස් වෙනවා නම් කියන එක තමයි මගේ අදහස. පහුගිය ටිකේ ඉතිහාසය ගැන කතා කරද්දි මේ අපේ හිටපු මන්ත්‍රීවරේ කිව්ව කතාවක් අහලා මම මේකේ මගේ දර ජහන්ගිරිය කතාව. ඔහු කියනවා අද අගවිනිසුරුවන් ගැන. පහුගිය ටිකේ මූලාසනරුදු මන්ත්‍රීතුමෙනි මොහාන් පීරිස් කියන අගවිනිසුරුතුමා. අගවිනිසුරුතුමාම ජනවාරි 10 වෙනිදා උදේ ආවලු කවුද අපේ රටේ පළවෙනි පුරවැසියා අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා හම්බෙන්නේ. තුම්පාරා තමුන්ගේ බිරිඳත් එක්ක ඇවිල්ලා මොනවද කියන්නේ? ගරු ජනාධිපතිතුමනි මට දෙන්න නැවත සීජේ කම. මට දෙන්න නැවත අගවිනිසුරුකම. මං තමුන්නාසයට ඕන විදිහට තීන්දු ටික සෙට් කරලා හදලා දෙන්න. ඕන විදිහට දෙන්න. එතකොට පෞගේට එකේ සරත්ෙන්ද සිල්වා මහත්තයා කියපු ප්‍රකාශ එතුමා කිව්වා මම හිරගෙදර යවන්න ඕන කෙනාව රජගෙදර යවුවා මට සමා වෙන්න කියලා. ඒ කියන්නේ තමුන් දුන්න තීන්දුවක්. තමුන් දුන්න තීන්දුවක් ගැන එතුමා ආයෙවිල්ලා කියනවා අර මේ පානදුරේ වේදිකාවේ නැගලා කියනවා මම හොරාව රජපුටුවට ඇව්වා මට සමා වෙන්න කියලා ජනතාවගේ සමාය. කියන්නේ තමුන්ගේ ජජ්මන්ට් එකක් ගැන. අග විනිසුරු කෙනෙක් එහෙම කියද්දි පොඩි විනිසුරු ගැන කවර කතාද? මොහාන් පීරිස්ලා එහෙම හැසිරෙද්දි අද මොහාන් පීරිස්ට එරියවත් නඩුවක් තියෙනවා. ඒකත් දාන්න එපයි කියලා අධිකරණයෙන් කියනවා. ඉතින් මෙවැනි රටක් කොහාටද යන්නේ? මෙවැනි දේවල් ලොක්කෝ කරද්දි මෙවැනි දේවල් අග විනිසුරුවරු කරද්දි සාමාන්‍ය විනිසුරුවරු ගැන කවර කතාවද? සාමාන්‍ය විනිසුරුවරුත් හිතනවා අපි මහා කකුලුව ඇදේට යනවනම් ඒ කියන්නේ ගුරා හිටගෙන මූත්‍රා කරනකොට ගෝලියෝ දුවදුව මූත්‍රා කරනවා. මහා කකුලුව ඇදේට යද්දි පොඩි කකුලුවට ඇදේටමයි යන්නේ. අපිට එහෙම පූර්වාදර්ශ තමයි පහුගිය ටිකේ ලැබුණේ. අපි මොහාන් පීරිස් ගැන ලැබුවත් සරත් ආබ්‍රු ගැන දැක්කත් අපි සරත් එන්න සිල්වා මහත්තයා ගැන දැක් බැලුවත් විමර්ශනය කළත් ශිරාණි බණ්ඩාරනායක මහත්මිය අපි වෙන මතයක ඉන්නවා එතුමියගේ සටනේදී. නමුත් එතුමිය නාමල් රාජපක්ෂ මහත්මයාට ඒසී රූම් එකක් වෙන් කරලා දුන්නා. ඊට පස්සේ විභාගෙ ලිව්වට පස්සේ උම්ම එකක් දෙනවා අපි දැක්කා. මේ කිස් එකක් දීලා එයාට විශ් කරනවා අපි දැක්කා. ඒක තමයි ඇත්ත කතාව. ඊට පස්සේ මග නැව් ගන්න තීන්දුවක් පෙරදීලා දුන්නා කියලා අර එතුමියගේ සැමියාගෙන් පලිගත්තා කියලා තමයි එතුමිය ආපස්සට හැරුණේ. ඉතින් මේ වගේ දූෂිත වුණු අධිකරණයක් ගැන ෆිදෙල් කාස්ට්‍රෝ කියන කියුබානු ජනනායකයා විතරයි හරි කතාවක් කියලා තිබුණේ. මම මේ පහුගෙටිකේ තේ කිව්වින්ද මම නැවත නැවතත් ඒක කියන්නේ නැහැ. මම නැවත නැවතත් කියන්නේ ගරු මූලාසන රුඩු මන්ත්‍රීතුමනි මේ රට හදන්න නම් මේ හොරුන්ට පෙනී ඉන්න නීතිඥයන්ට මීට වඩා සදාචාරයක් තියෙන්න ඕනේ. නාගානන්ද කොඩිදුවක්ක මහත්තයා අද කියලා තියෙනවා පත්තරේ තමුන්නාසලා බලන්න ගරු මේ මූලාසන රුඩු මන්ත්‍රීතුමනි නීතිඥ ගාස්තු ගෙවන්න බැරි හින්දා තමුන්ගේ නීතිඥයාගේ ගාස්තු ගෙවන්න බැරි හින්දා සේවාදායකයා තමුන්ගේ වකුගඩුව විකුණනවා ලක්ෂ 13කට. මෙන්න අද නාගානන්ද කොඩිතුවක්ක මහත්තයා කියලා තියෙන කතාව. අද කොළඹ උසාවියේ නඩු ගාස්තු ගෙවා ගන්න බැරි වුණ සේවාදායකයාගේ කරාබුවයි මාලයි ගලව ගන්නවා නීතිඥයා. කොහොමද තත්ත්වේ? කරාබුයි මාලයි ගලව ගන්නවා නීතිඥයා. CCTV වල තියෙනවා. ඒකත් හැංගුවා. මේ සේරම හංගනවා. හැමදේම හංගනවා. නමුත් කවදාවත් පොඩි එකාට ඒක නැහැ. පොල් ගෙඩි 6ක් හොරගම් කළොත් අනේ අඹ ගෙඩි 6ක් හොරගම් කළොත් නැත්තම් මොකක් හරි වරක ගෙඩියක් කොස් ගෙඩියක් බාගත්තොත් අන්න එයාට නම් නීතිය ලස්සනට ක්‍රියාත්මක වෙනවා. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කියනවා තනියම යුද්ධ දිනුවා ගෝඨා ස්වෝ කියලා පොතුත් ලියනවා. නමුත් එයා උසාවියට බයයි.
එයා කියන්නේ යාට නඩු දාන්න එපාලු. එයාව අත්තනංගුවට නොගන්න විදිහට ඇන්ටිසිපේටරි බේල්. ඒ කියන්නේ අපේක්ෂිත අපේ ආදානවා. ඒ කියන්නේ හොරා දැන් ගිල්ටි හින්ද දානවා තමුන්ට ඉස්ලා ආවරණයක් දා ගන්නවා. එතකොට මේවා දාන නීතිඥයෝ තමයි වැරදි මං කියන්නේ. මේ නීති හදන උත්තම වැරදි. හොරා නෙමේ වැරදි. හොරා නෙමේ වැරදි. අපරාධකාරය නෙමේ වැරදි. අපරාධකාරයව ආරක්ෂා කරන නීති හදන නීති ශේත්‍රයේ මේ විනිසුරුවරුන්ට සහ මේ නීතිඥයන්ට හෙන ගහනවා කියලා ජනතාව කියලා. මුන්ට හෙන ගහන්න ඕනේ කියලා. ඒක පැහැදිලිව ජනතාව කියනවා. අද හොරු අපිට අභියෝග කරනවා මෙතනට ඇවිල්ලා හොරු ඇල්ලුවද කියලා. හොරු ටික අභියෝග කරනවා හොරු ඇල්ලුවද කියලා. මම කියන්නේ මේ අපේ රටේ මේ පක්ෂ විපක්ෂ 75%ට වැඩි ඉන්නේ හොරු. අපෙත් ඉන්නේ හොරු, අර පැත්තෙත් ඉන්නේ හොරු, ඒ අනිත් පැත්තෙත් ඉන්නේ හොරු. මං එක වාදයකට ආවොත් මල් ළඟ ෆයිල් ටික තියෙනවා සියලු දිනාගේ පැටිකිරිය කියන්න ලෑස්තියි. ඒ හින්දා වාදයකට ආවොත් විවාදයකට ආවොත් මං ඔප්පු කරන්නම් හැම පක්ෂයේම ඉන්න අයගේ කොයි කාගේත් වතගොත මගේ ෆයිල් එකේ ඇත. ඔව් කියන්න. බඩතේරු නැහැ මොකද සොයිස මාත්‍ය ඇහුන්න ඇතුම හරිට පැහැදිලි ඇහුන්න කිය සුවිස මත්ද හොරෙක්ද මොකද
අරු ගරු ඇමැත්තුමා මම ඔබතුමාගේ කතාවට සවන් දුන්නා දැන් ඔබතුමා කියනවා දෙපාර්ශ්වයේම හොරු ඉන්නවා කියලා එතකොට ඔබතුමා වෙටනේ එක හොරාගේ කොටද අනිත් කොටටද
නෑ නෑ අද ලංකාවේ තියෙන පක්ෂ දෙකයි ඉස්ලාම් ප්‍රතිමේ ශ්‍රී ලංකා නිදාන අපේ එක්සත් ජාතික පක්ෂයේ තියෙදි සෞඛ්‍ය මට කතා කරන්න දෙන්නකො පොඩ්ඩක් මේ පක්ෂ දෙකේම ඉන්නේ හොරු. එතකොට SWRD බණ්ඩාරනායක මහත්තයා එක්සත් ජාතික පක්ෂයේ සෞඛ්‍ය ඇමතිවරයා. එතුමා තමයි මේ පැත්තට ඇවිල්ලා සඳ වෙදකුරු ගෝයිකම්කරු කියලා පංචමහා බලවේගයේ පිහිටව ගත්තේ. ඊට පස්සේ එතුමටත් මැරෙන්න උනේ හොරු අල්ලන්න ගිහිල්ලා. එතුමා තමයි අර වෝල්ට තල්ගොඩ පිටියේ කියන වාර්තාව හරහා කැබිනට් ඇමතිවරු පස් දෙනෙක් එළියට ඇරියේ. නමුත් එතුමාවත් මැරෙන්න වුණා. මම කියන්නේ මේ පක්ෂ දෙකේම හොරු නමුත් දේශපාලනය කරන්න ඉඳලා අපිට පක්ෂකට එන්නට වෙනවා. අපි JVP ගැන කතා කරනවා. JVP පක්ෂ කියනවා සුපිරිදුසු පක්ෂයක් කියලා. නමුත් බැංකු ඉස්සලම කැඩුවේ කවුද? ඇත්ත කතාව මොකද්ද? ඩයිඩෙන්ටි කාඩ් හොරගම් කළේ කවුද? කියන්න ගියොත් ලිස්ට් එකම කියන්න වෙනවා. ඒ හින්දා ලංකාවේ බහුතරයක් ජනතාවත් හොරු, මිනිස්සුත් හොරු. යකාගේ හැටියට විමානේ. යකාගේ හැටියට විමානෙන්න ඕනේ. එහිඳා විමාන එන යකා දැන් පුටින් ඇවිල්ලා තියෙනවා. පුටින්ට 76ක් ලැබිලා තියෙනවා. ඔහුගේ දර්ශනයට රුසියන් බහුතර ජනතාව ඒකමතිකව තීරණය දීලා තියෙනවා. නමුත් ඒ රටෙත් හරි අධිකරණයක් තියෙනවා. හරි නීතියක් තියෙනවා. නෝර්වේ රටේ හරි අධිකරණයක් තියෙනවා. හරි නීතියක් තියෙනවා. නමුත් අපි කියන්න ඕනේ පක්ෂ ભેදයෙන් තොරව තමුන්නාස්ලා අපි කවුරුත් එකතු වෙලා හොරු අල්ලන්න එකතු වෙනවා නම් මේක නවත්තන්න පුළුවන් කියන එක තමයි මගේ මතය. ඒ හින්දා අපිට කවදාවත් පූර්වාදර්ශී චරිත හොයාගන්න අමාරුයි මේ අධිකරණ ක්ෂේත්‍රයේදී. සරත් අඹේපිටියේ මහත්තයාට මගේ හිසනම ආරාධ කරනවා. එතුමාට ගෞරවයක් තියෙනවා. අපි පහුගිය ටිකේ දැක්කා කවුද පද්මිනියෙන් රණවක ගුණතිලක මහත්මිය. මට නම් කියන්න එපයි කියලා තියෙනවා. මං කියන්නේ නැහැ. ජීවත් වෙලා ඉන්න අයගෙන් ඒ අය නිර්භීත තීන්දුව ගත්තා. නමුත් ඒ අයට මරණ තර්ජන ආවා. අද අධිකරණයේ ගෞරවනීය විනිසුරුවරයන් තීන්දු දෙන්න බය වෙලා තියෙනවා. ඇයි බය වෙලා තියෙන්නේ? ආණ්ඩුව වෙනස් වෙයි, අපෙන් පලිගනි, මේ හොරාට දඬුවම් දුන්නොත් අපෙන් පලිගනි. අන්න ඒ වගේ තත්යකට අද අධිකරණ විනිසුරුවරු පත් වෙලා තියෙනවා. අධිකරණ ක්ෂේත්‍රයේ අය පත් වෙලා තියෙනවා. මේ අපේ කෝදාගොඩ මහත්තයා අද පත්තරේ කියලා තියෙනවා, නව අධිකරණයක් හැදීමට පාර්ලිමේන්තුවට හැකි විශේෂ ත්‍රිපුද්දල මහාධිකරණ පිහිටුවන්නේ ආර්ථික අපරාධ විභාග කිරීමටයි. පනත් කෙටුම් පතට එරෙහිව පෙත්සම් හත විභාගයේදී නීතිපති කිය පෙත්සම් හත විභාගයේදී නීතිපති කියයි. එතකොට මේ ආර්ථික අපරාධ කියන්නේ මොනවද? ආර්ථික අපරාධ. ආර්ථික අපරාධ කියද්දී අපිට මතක් වෙන්නේ මොකද්ද? ආර්ථික ඝාතකයෙක් ගැන කිව්වා. කවුද කිව්වේ? අපි නෙමේ, විමල් වීරවංශ මහත්තයා කිව්වේ. ආර්ථික ඝාතකයා කිව්වේ කවුද? කාටද? PB අබේසුන්දරට. ආ PB ජයසුන්දර මහත්මයාට. එතුමට කිව්වේ කවුද? විමල් වීරවංශ මහත්තයා. හැබැයි තමුන් කෙනෙක්ට හොරා කියන්නේ ඉස්සෙල්ලා තමුන් පූර්වාදර්ශයක් වෙන්න ඕනේ. තමුන් හොරකම් නැහැ කියලා.
නමුත් අපි අද ලංකාවේ බලද්දි ටැක්ස් වංචා නොකළ කෙනෙක් ඉන්නවද මේ පාර්ලිමේන්තුවේ? මම හිතන්නේ නැහැ. පහුගිය ටිකේ තමුන්ට ලැබෙන ආදායම අනුව හරියටම ටැක්ස් ගැන හරියට කරපු කෙනෙක් නැහැ. මමත් ඇතුළුව. අපිත් කරලා නැහැ හරියට ටැක්ස් පෙන්නලා නැහැ. ඒ සිස්ටම් එක තුල අපි සියලු දෙනා මේ වරද කරලා තියෙනවා. අපි ලංකාව බේර ගන්න නම් ලංකාවට හරි අනාගතයක් දියුණුවන රටක් විදිහට ඉස්සරහට යන්න නම් අපි සියලු දෙනා තිත්ත ඇත්ත කතා කරන්න වෙනවා. මම හිතන්නේ ඒ දේ නොකොලොත් අපි මේ කොච්චර දේවල් වෙනස් කළා සංශෝධන කළත් හරියන්නේ නැහැ. මෙන් දැන් මේ ආර්ථික අපරාධ ගැන තමයි මේ අධිකරණය පිහිටවන්නේ. දැන් මේකට විරුද්ධ වෙලා තියෙන්නේ කවුද? විරුද්ධ වෙලා තියෙන්නේ හොරු. වෙන කවුරුත් නෙමෙයි. හොරු ටික
තව විනාඩි දෙකකින් නවත්තන්න.
මම අර අනිත් දෙන්නගෙම කාලය ඉල්ලගත්ත මහත්මයා අනේ ප්ලීස් දෙන්නම කෝල් කරලා කිව්වා මට කාලය ගන්න කියලා. දැන් ගරු මුලසනරුඩ මන්ත්‍රීතුමනි, මේ රට සුරපුරයක් කරන්නට විනිසුරුවරුන්ට පුළුවන්. මේ රට දිව්‍ය ලෝකයක් කරන්න අපේ රටේ ගෞරවනීය විනිසුරුවරුන්ට හැකියාව තියෙනවා. ඒ අය හරි කෙලින් කොන්ද කෙලින් තියාගෙන කශේරුකාව කෙලින් තියාගෙන නඩු ඇහුවා නම්, නඩුවලට හරි තීන්දු දුන්නා නම් මේ රට ඉස්සරහට යන්න පුළුවන්. අපි පහුගිය ටිකේ දැක්කා රතු වරන්තු දැක්කා, නිල් වරන්තු දැක්කා, මේ වගේ දැක්කා. නමුත් කිසිම රටක මූලාසනාරුවේ මන්ත්‍රීතුමනි හොරෙක්ව අල්ලන්න ගියාම සහයෝගය දෙන්නේ නැහැ. හොඳම උදාහරණය තමයි පහුගිය ටිකේ ඩුබායි රටට ගියා අපේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරල් කෝදාගෝඩ මහත්තයා සහ අපේ කවුද අපේ රවි විද්‍යාලංකාර වැනි මහත්තුරු. ගිහාම ඒ බැංකුව මොනවද කියන්නේ? බැංකුවට හොරා කියන්නේ රජෙක්. හොරා කියන්නේ එකවුන්ට් හෝල්ඩර්. එකවුන්ට් හෝල්ඩර් කියන්නේ ගිණුම් හිමියා. තමුන්ගේ ගිණුම් හිමියා හොරාද වංචාකාරයද කුඩුකාරයද කියන එක වැඩක් නෑ බැංකුවට. බැංකුවට ඕනේ එකවුන්ට් හෝල්ඩර්ගේ ෆික්ස් ඩිපොසිට් එක. උන් කවදාවත් තමුන්ගේ සේවාදායකයව පාවා දෙන්නේ නෑ. මොරිෂස් අයිලන්, එතකොට පැනමා පේපර්ස්, ඩුබායි බැංකුව, එතකොට ස්විස් බැංකු, මේ බැංකු කවදාවත් තමුන්ගේ ගිණුම් කාර්යෙක්ව ගිණුම් හිමියෙක්ව පාවා දෙන්නේ නැහැ. ඔව් පහුගිය ටිකේ ඒ වගේ දේවල් කෙරුවේ නැහැ. කවුද මේ ගඩාෆිගේ මුදල්? ගඩාෆිගේ මරණයත් එක්ක බැංකුවට හිමි වෙනවා. ඉඩියමින්ගේ මුදල් ඉඩියමින්ගේ මරණයත් එක්ක බැංකුවට හිමි වෙනවා. සදාම් හුසේන්ගේ මුදල් සදාම් හුසේන්ගේ මරණයත් එක්ක ඒ රත්තරන් දියමන්ති ටික සල්ලි ටික හිමි වෙනවා. ඒ වගේම ඒගොල්ලෝ දොහොත් මුදුන් දී පිළිගන්නවා ලංකාවේ ඉන්න හොර සෙට් එකක්. ලංකාවේ මේ පාර්ලිමේන්තුවේ මේ ඉන්නවා ස්විස් බැංකුවේ මුදල් දාපු අය. නම් පිටින් දෙන්නම ඕන නම්. පැනමා පේපර්ස් වල ඉන්න අය. මොරිෂස් අයිලන්ඩ් වල සල්ලි දාපු අය. නමුත් කවදාවත් කවදාවත් ඒ බැංකු අපිට සහයෝගය දෙන්නේ නැහැ. ඒ බැංකු සහයෝගය දෙන්නේ නැත්තේ ඇයි? මං කියන්නේ මේවා ඒ හින්දා හොරු අල්ලන්න. අනේ මට සමායලා සොයිස මහත්තයා මට සමායලා කතා. තුෂා නිකන් ඉන්න. ගරු නුලසනරුඩු මන්ත්‍රීතුමනි,
තුමාට බාධා කරන්න එපා.
මේ හොරු අල්ලන්න කියලා ජනතාව කෑ ගැහුවට හොරු අල්ලන්න තියෙන අපහසුකම්, හොරු අල්ලන්න තියෙන අමාරුකම් ගැන තමයි මම මේ අද පැහැදිලි කරලා දෙන්න යන්නේ. ඒකින්ද මේ රටේ හොරු අල්ලන්න අධිකරණයේ සහයෝගයක් නැත, නීතිඥයන්ගේ සහයෝගයක් නැත, පිටරට බැංකුවලින් සහයෝගයක් නැත, පැනමා පේපර්ස්, ඩුබායි රටේ, මොරිෂස් අයිලන්, ඔය කොහෙන්වත් අපිට සහයෝගයක් නැහැ. මොකද ඒ සියලු දෙනා ඉන්නේ හොරාගේ පැත්තේ. හොරාගෙන් ඒගොල්ලෝ පහසුකම් ලබනවා. හොරා ඒගගේ AI සේවාදායකයා, හොරා AI ක්ලයන්ට් විරුද්ධ යනවාද? නීතිඥ පිස්සුද? ක්ලයන්ට් හොඳට ගෙවනවා. පහුගිය ටිකේ මේ එතනෝල් කාර්යෝ කුඩුකාරෝ අපේ මගේ හිතවත් මන් දන්න මේ මම දන්න නීතිඥන්ට මේ ගැන කතා කළා. මම වැඳ ඊයේ පෙරේදත් හම්බුණා පාටි ගම්බෙලා. මං කිව්වා අනේ සර්, ඇයි මේ හොරාට ඔබතුමා පෙනී ඉන්නේ? ඔබතුමා දන්නවා මේ හොරා හොරගම් කළේ ජාතික මුදල්, අහිංසක දුප්පත් මිනිසුන්ගේ මුදල්. ඇයි මේ හොරා වෙනුවෙන් ඔබතුමා පෙනී ඉන්නේ කියලා එතුමා කියනවා. මම ඇහුවා ඔබතුමා දන්නවද මේ හොරෙක් කියලා? එතුමා කියනවා මගේ ක්ලයන්ට් එක විනාඩි 5ක් කතා කරද්දි මම දන්නවලු මෙයා හොරගම් කළා කියලා. මම ඇයි පෙනී ඉන්නේ? කරන්න දෙයක් නෑ. එයා මගේ ක්ලයන්ට්, එයා මගේ සේවාදායකයා. ඉතින් මේක තමයි සැබෑ තත්ත්වය. ආසියාවේ දූෂිත රටවල් හතරෙන් එකකට අපි ආපු විදිහේ සැබෑ තත්ත්වය මේකයි. එහින්ද ජනතාවගෙන් මම සමාව ඉල්ලනවා. ජනතාව කොච්චර කැහැ ගැව්වා තොරු අල්ලන්න කියලා, කවදාවත් හොරු අල්ලන්නට මේ නීතිය තියෙනකම්, මේ අධිකරණය තියෙනකම්, මේ නීතිඥයෝ තියෙනකම්, ඒ වගේම ඒ අයට පිරිත් නූල් බදින, ඒ අයට ආශිර්වාද කරන ලැබෙලා කපුවෝ ස්වාමින් වහන්සේලා, ආගමික නායකයෝ, ඒ අයට වාලම්පූරි අතර දෙනුම්, ඒ අයට එක එක දේවල් අතර දීලා ආරක්ෂාව දෙන අය ඉන්නකම් කවදාවත් මේ හොරු අල්ලන්නට බැහැ කියන එක තමයි මං කිය මට කියන්න සිද්ධවෙන්නේ. මුලාසනරුඩු මන්ත්‍රීතුමනි, මේක විශාල ඛේදවාචකයක්. මේකට මුළු සිස්ටම් එකම, මුළු ක්‍රමවේදයම වෙනස් විය යුතුයි. මේක කියලා තමයි මට සුප්‍රීම් කෝට්ටු උසාවියේ නඩුවක් දාලා තියෙන්නේ. මං ඒවට බය නැහැ. මම ඕන වෙලාවක කෙලින් තිත්ත ඇත්ත කතා කරලා හිරගත වෙන්න ලෑස්ති. අපේ ඇමතුමාටත් වඩා කාලයක් දුන්නත් කමන්නේ. මම හිර යන්නේ කිසිම බයක් නැතුව ඇත්ත කතා කරලා. බොරු කියන්නට බෑ. මම පීඩිත පන්තියේ නීතියේ ආධාර නැත පොදු ජනතාවගේ හඬ වෙන්න කැමතියි. ඒ අය වෙනුවෙන් කාටවත් හඬක් නැහැ. අර අඹගෙඩි හය හොරගම් කරපු අම්මට ඇන්ටිසිපේටරි බේල් ගන්න බෑ. එයා අපේක්ෂිත අප නැහැ එයාට. එයාට කොහෙද අපේක්ෂිත අප? එයා අත්අඩංගුවට ගන්නවමයි. පහුගිය ටිකේ තමුන්නාස දන්නවද මුලාසනරුඩු මන්ත්‍රීතුමනි, කොයිද මේ උසාවිය ගල්කිසි උසාවී ඈනුමක් ඇරියා කියලා. ඈනුමක් ඇරියට මාස 6යි. වික්ටර් අයවන්ගේ පොතේ තියෙනවා බලන්න. ඈනුමක් ඇරියට මාස 6යි. අපි පහුගිය ටිකේ දැක්ක නාමල් රාජපක්ෂ මහත්තයා අපේ හිතවත් මන්ත්‍රීතුමාගේ පෙම්වතියා ඩුබායි ඉඳන් ගෙන්නුවා. බ්ලූ පරෙන්තු ඇව්වා, රෙඩ් වොරන්ට් ඇව්වා. පොලිසියත් ගියා, එයාපෝට් එකෙන් ඉඳන් අරන් ආවා. එයාපෝට් එකෙන් ඉඳන් අරාපෝ එයාපෝට් එකටත් පොලිසිය ගියා. ලංකාවේ ජනතාව බොහොම ආසාවෙන් බලන් හිටියා. අනේ ළමේ හොරගම් කරපු ළමේ අහු වුණා. අඩු ගානේ, අඩුම තරමේ සුමාන දෙකක් දවස් 14ක් ඇතුළට දායි කියලා. මොන පිස්සුද? පැය භාගෙන් එළියේ. මොකද හේතුව? නීතිඥයාගේ දක්ෂකමලු. සමහර නීතිඥවරු නැගිටිද්දි ජජ් බයේ වෙවුලනවා. ඔක තමයි හෙටමන නඩු. ආ මේක ඇතුලේ නඩු දාන්න බැරි ඉඳන් බේරෙනවා. කමන්නේ. මේක තමයි ඇත්ත කතාව. සමහර පිනිසුරුවරු සහ නීතිඥවරු නඩු ෆික්ස් කරනවා කියලා ආරංචියක් තියෙනවා. ඒක ඇත්ත. අපි දැක්ක පහුගිය ටිකේ. මහත්තයා පහුගිය ටිකේ ගිහිල්ලා අරලිය ගහ මන්දිරේ ඩ්‍රින්කයක් අරගෙන නඩු තීන්දුව ලියාගත්තා කියලා ඔහුගේ රියදුරු මහත්තයා කිව්වා. ඊට පස්සේ ඒ ආනිසංසය පළ දීලා එයාට බැල්කනියෙන් බල්ටියක් ගහලා මැරෙන්න සිද්ධ වුණා බීලා. මම කියන්නේ මේ අපරාධකරුවන්ට මේ නීතිය තුළ, මේ උසාවි තුළ, මේ අධිකරණය තුළ කවදාවත් දඬුවම් ලැබෙන්නේ නැහැ. එහෙනම් මම මහජනතාවන් ඉල්ලන්න තියෙන්නේ පුළුවන් තරම් හෙන ඉල්ලන්න. මුන්ට හෙන ගහන්න ඕනේ කියලා. මොකද ජනතා අධිකරණයෙන් ස්වභාව ධර්මයෙන් තමයි මේකට දඬුවම් තියෙන්නේ. මේ පවතින අධිකරණයෙන් කවදාවත් බේරෙන්න බෑ. ඇත්තම කිව්වොත් අද මිනිමරුව කොච්චර ඉන්නවද බේරිලා? ළඟදී දෙරණ නාලිකාවට ආපු DIG මහත්තයෙක් එතුමා ප්‍රකාශ කළා, ලංකාවේ එන නඩුවලින් 95%ක්, මම වගකීමෙන් කියන්නේ 95%ක් අපරාධකාරයෝ බේරනවා කියලා. ඒ DIG මහත්තයා කිව්වා. ඒ කියන්නේ එක්කෝ සාක්ෂි නැහැ, එක්කෝ සාක්ෂි විනාශ කරනවා, එක්කෝ සාක්ෂිකරුවන් බය කරනවා, නැත්නම් සාක්ෂිකරුවන්ට අල්ලස් දෙනවා. ඒක තමයි ඇත්තටම දූෂිත ඉන්දියාව අධිකරණයේ තත්ත්වය. ඒක තමයි රාජ් ජෝෂි, යා මගේ නමම තියෙන ඉන්දියාවේ සුප්‍රීම් කෝට් විනිසුරවරු 3 දෙනෙක් කොන්ද පණ තියාගෙන කෙලින්ම ඇවිල්ලා කිව්වා, "We sold our souls past 10 years." මේ කියන්නේ කවුද? රංජන් ජෝෂි. මම හිතනවා ලංකාවේ ඉන්න සුප්‍රීම් කෝට් විනිසුරවරුත් 11 දෙනෙක් ඉන්නවා. මම හිතනවා ඒ අයටත් කොන්ද පණ තියෙයි කියලා. පහුගිය ටිකේ තමුන් කරපු අපරාධ ස්වයං විවේචනය කරලා, තමුන් කරපු මිනිමරුවන්ව බේරපු ඒවා ස්වයං විවේචනය කරලා කරුණා කරලා ඇවිල්ලා ජනතාව ඉදිරියේ අර රංජන් ජෝෂිලා කිව්වා වගේ ඉන්දියාවේ සුප්‍රීම් උසාවියේ සුප්‍රීම් කෝට් ජජස්ලා 3 දෙනා කිව්වා වගේ අපේ ජජස්ලත් එහෙම කියයි කියලා අපි බලාපොරොත්තු
වෙනවා. සමාජමන්ත්‍රීතුමා මොකද්ද පොයින්ට් ඔෆ් ඕඩරේ?
ගරු සභාපතිතුමනි, මම කියන්නේ මේ පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මේ තරම් මුවා වෙලා මේ ශ්‍රේෂ්ඨාධිකරණ නිශ්චකරණ නීතිඥයන්ට මොකද මේ කරන දෝෂාරෝපණය මේ මේ චෝදනා කිරිල්ල මේ සම්බන්ධ ඔබතුමත් නිහඬ වෙනවා මම කියන්නේ මෙහෙම පාර්ලිමේන්තු වරප්‍රසාද මන්ත්‍රීවරු මේ තරම් උපයෝග කරන්න බුල එතුමම කියන මේ කසිකෝනේ හිර යන්නේ නැහැ කියලා. හැබැයි මේ ජනමාධ්‍ය හරහා හැමතැනම ප්‍රචාරණ අදහව 6:55 වෙනකොට දැන් ශ්‍රේෂ්ඨාධිකරණ නිශ්චකරු 11 දෙනාටම චෝදනා කරනවා.
හොඳයි හොඳයි.
මොකද්ද මේක මේ නෑ මෙතුමා චෝදනා
කරන මන්ත්‍රීතුමා
ඔක තුසාර මන්ත්‍රීතුමා පොයින්ට් ඔෆ් ඕඩර් තුසාර මන්ත්‍රීතුමා
ගරු මෝලාසරේ මන්ත්‍රීතුමනේ දැන් කීප අවස්ථාවක්ම රංජන රාමනායක එමෙතුමාගේ කතාවට රනිසොයිසමෙතුමා බාධා කළා මිනී මරුන් කළාය කියලා කතා කරන හැම වෙලාවකම එතුමාට කේන්ති යනවා හොරකම් කළාය කියලා චෝදනා කරන හැම අවස්ථාවකම එතුමාට කේන්ති
යනවා
ඇයි මේ අනුන්ගේ
මන්ත්‍රීතුමා මම ඔබතුමාට චෝදනා කළේ නැහැ හොඳයින
ඔබතුමා
ගරු
ඔබතුමා කතාව කරගෙන යන්න
ගරු මන්ත්‍රීතුමා පොඩක් කතාව අහන්න ගරු මන්ත්‍රීතුමා නෑ නෑ ගරු මන්ත්‍රීතුමා ඒක මගේ කතාව මගේ මතය
ගරු ඇමතුමා
ගරු ගරු මුලසාරුගේ මන්ත්‍රීතුමනි මම කිව්වේ නෑ මම කිව්වේ නෑ සියලු දෙනාම කියලා මම කිව්වේ නෑ සියලු දෙනාම මේ ලංකාව මම හොඳ විනිසුරුවලට ගරු කළා මම හොඳ විනිසුරුවලට මේ මම මේ දොහොත් මුදුන් දී වදින්නම් ඒ කියන්නේ සියලුම මේ ගෞරවය දෙන්නම් මම කියන්නේ මේ දූෂිත විනිසුරුවන් කියන්නේ මං නම්බිටින් කිව්ව වගේ වචන ඒ වගේ නම් ටික මම කිව්වේ මම හැමදෙනා ගැනම කිව්වේ නෑ නමුත් මේ වගේ දේකුත් තියෙනවා අර සෙදු කියලා නාට්‍යයක් තියෙනවා මේ 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 දෙරණ නාලිකාවේ ඒ දෙරණ නාලික සෙදු නාට්‍යයේ සෙදු කියන පුංචි හාමුදුරුව කියනවා හොරගම් කරපු අය සංසුන් නෑ මිනි මරපු අය සංසුන් නෑ කියලා කියනවා ඔව් ඒක චෝරද කියනවා හොරගම් කරපු අය සංසුන් නෑ කියනවා මිනි මරපු අය සංසුන් නෑ කියලා
දැන් අවසන් කරන්න
මන් දන්නේ සොයිස ඇමතුවා සංසුන් නැත්තේ මොකද කියලා මන් දන්නේ එතුවා දැන් අනිත් කට්ටිය බොහොම සාවධානව අහන් ඉන්නවා
දැන් අවසන්
ඔව් මගේ මතය
දැන් ඔතුමයි කාලේ අවසන්
අනේ මට දෙන්නටම කෝල් දීලා ඉල්ලගත්තා
නෑ දැන්
ඒ දෙක විනාඩි පහක් දෙන්න මත්තුමා පොඩක් ආ දැන් මම නැවතත් කියන්නේ මම නැවතත් කියන්නේ ආ ගලු මූලාසනාරුර මන්ත්‍රීතුමනි මේ රට හදන්න නම් අපිට සුවාදීන ගෞරවනීය උසාවියක් ඕන වෙනවා ආ මට විනාඩි පහක් අම්මුණා මැතුමා
නෑ එතුමාට වෙලාවක් නැහැ නමුත් ඔබතුමා කතාව වසන් කරන්නකෝ දැන්
අපි සියලු දෙනා එකතු වෙලා පක්ෂ පාට නැතුව හොරු අල්ලන්න සොයිසා මැතුමත් අපේ පක්ෂේ හොරුන්ට විරුද්ධව අල්ලස්සා දූෂණ කොමිසමට යනවා මංගේ ඒකට ගෞරවනීය ප්‍රණාමය මම මගේ පක්ෂේ ඉඳගෙනත් මගේ පක්ෂ හොරුන්ට විරුද්ධව මම අල්ලස් කොමිසමට ගිහිල්ලා හොරෙන් ගිහිලා තියෙනවා ෆයිල්. මොකද කෙලින් යන්න බෑ මම පක්ෂේ ඉන්නේ ඉඳන්. මම හොරෙන් තමයි යන්නේ. නමුත් මගේ ඩියුටිය මම කරනවා. මම කියන්නේ මේ දේ අපි දෙගොල්ලෝ පුරුදු වුණොත් ඒක පූර්වාදර්ශයක් කරගත්තොත් මම හිතනවා අපිට හරි ලංකාවක් නීතිය ස්වාධිපත්‍ය තියෙන නීතිය හරියට තියෙන ලංකාවක් අපිට ලැබෙයි කියලා දකින්නට ලැබෙයි කියලා අපේ ජීවිත කාලේ. ඒ වගේම මම කරු ඇමතුමියට සුවපතනවා. එතුමිය මේ විශේෂ ශ්‍රී පුද්ගල මහාධිකරණ පිහිටුවන්නට මූලික වෙලා කටයුතු කිරීම ගැන මේකට විරුද්ධ වෙනවා නම් විරුද්ධ වෙන්නේ හොරු මේක පරිගැණීමක් කියලා දකිනවා නම් ඒ දකින්නේ හොරු ඒ හින්දා අපරාධකාරෝ ඒ හින්දා මම හිතනවා නැවතත් මම මේ ජනතාවට සහ මේක බලන් අද මාධ්‍යයයි මේ කතාව අපිට අල්ලන්න බැරි වෙලා තියෙනවා හොරුන්ව අල්ලන්න හොරුංග ග්‍රහණයට ගන්න හොරුංග නීතිය ඉදිරියට ගෙන්නන්න බැරිලා තියෙන්නේ මේ සියලු දෙනාගේම තියෙන මැදිහත් වීමෙන් හින්දා ඒ මැදිහත් වීම පෙරේදත් තිබුණා ඊයේත් තිබුණා අදත් තියෙනවා හෙටත් තියෙනවා ඒක තමයි තිත් ඇත්ත ඒක තියෙනකන් මේක කවදාවත් කරන්න හම්බෙන්නේ නැහැ ඒක තමයි එදත් උනේ අදත් උනේ හෙටත් වෙන්නේ කියලා නමුත් හෙට වෙනස් කරගන්න තමයි මගේ මේ හඬ මං අවදි කරන්නේ මම නැවතත් ඉල්ලලා තියෙන ගරු ඇමතුමගේ මං ඉල්ලා සිටින්නේ නීතිය කවදාවත් දුප්පත් පොසත් කියන එකට දෙකට බෙදන්නට එපා ඒ වගේම ගෞරවමා සංගරත්නයත් මේ අවස්ථාවේ එළිදෙන කරුතුමා සංගරත්නෙලු මං ඉල්ලා හිටනවා නැවතත් කවදාවත් හොරෙක්ව අල්ලද්දි කවදාවත් උසාවි එන්න එපා හොරෙක්ව අල්ලන්න හොරා එළියට එද්දි පිරිත් නූල් බදින්න එපා ඒ වගේම හොරාට ආශිර්වාද කරන්න එපා. ඒ වගේම අපේ පූජකතුමාලගෙන් ඒ වගේම අපේ මුස්ලිම් මෞලානාගේ ලැබෙලගෙන් මේ සීල දෙනාගෙන්ම සාස්ත්‍රකාරයාගෙන් ජෝතිර්වේදින්ගෙන් මේ නීතිඥයන්ගේ සීල දෙනාමෙන් ඉල්ලා හිටින්නේ පූර්වාදර්ශයට ගන්න අර එදා හලාවත චයිල් ඇබියුස ඒ කියන්නේ චයිල් රේපිස්ට් ඒ ළමා දූෂකයාට පෙනී නොසිටි ගෞරවනීය නීතිඥවරුන්ව පූර්වාදර්ශයට අරගෙන ඒ අය වෙනුවෙන් පෙනී හිටින්න එපා ඒ අයව ප්‍රතික්ෂේප කරන්න ඒ ප්‍රතික්ෂේප කිරීම හරහා මේ අපරාධ අඩු වෙනවා අද ලොකුම තැන දෙන්නේ වැඩියෙන්ම මිනිමරුපු කෙනාට වැඩියෙන්ම කුඩු ගේන කෙනාට වැඩියෙන්ම කුඩු ගේන කෙනා තමයි මේ මේ පන්සලේ හොඳම දායකයා පල්ලිය හොඳම දායකයා එයාට තමයි ගමේ මුල් තැන එයා තමයි පීත්තපඩිය කපන්නේ එයා තමයි ප්‍රධාන අමුත්තා එයා තමයි මන්ත්‍රී එයා තමයි අගමැති වෙන්නේ එයා තමයි ජනාධිපති වෙන්නේ මේ ක්‍රමය යටතේ ඒ හින්දා මම කියන්නේ හොරාට නිසි දඬුවම් දෙන්න ක්‍රමවේදයක් ලංකාවේ ජනතාව තුල ඇති වුණා නම් මේ සියලු දෙනාම ඒක තමුගේ හිතෙන් හිතාගත්තා නම් මං හිතන්නේ මේ අපරාධ සියලු දේවල් අඩු කරන්න පුළුවන් නවත්තන්න නම් බෑ මේක අපේ මේ තණ්හාව මෝහය මුලාව තියනකම් කවදාවත් නවත්තන්න බෑ මම නැවත නැවත කියනවා ජනතාවගේ සමාව වෙනවා හොරු අල්ලන්න තියෙන පමාව වෙනින් කවුරුත් නෙමේ මං ඒ කිව්ව පිරිස කියන එක කියමින් මගේ කතාව මම සුදුසු